දැයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, සද්ධාවන්ත පින්වත්නි, අපි කාලයකට පස්සේ සෙනසුරාදා ධර්ම සාකච්ඡාව පවත්වන්න ඒ සඳහා අපිට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉතින් අපි සුපුරුදු පරිදි සාමාන්‍යයෙන් මේ සෙනසුරාදා සාකච්ඡාවේදී මුලින්ම යෝගාශ්‍රමීය කතිකාවත හෝ යෝගාශ්‍රමීය දිනචරියාව මතක් කරගන්නවා. ඊට පස්සේ සූත්‍රයක් මුල් කරගෙන යම්කිසි මඟ පෙන්වීමක් ලබා ගන්නවා, මාතෘකාවක් සපයා ගන්නවා. ඊට පස්සේ අපි ඒ අනුව සාකච්ඡා පවත්වලා සභාවට සාකච්ඡා මණ්ඩපේ වෘත්ත කරනවා. එහෙම ස්වභාවයක් තමයි මේ සාකච්ඡාවේ තියෙන්නේ සෙනසුරාදා. ඉතින් එළියෙනුත් මං හිතන්නේ සම්බන්ධ වෙනවා කමල් නැතුරු පිරිස. එහෙමනම් අදත් මම ආරාධනා කරනවා යෝගාශ්‍රමීය කතිකාවත හෝ දිනචරියාව ඉදිරිපත් කරන්න අපේ ධම්මසුබද්දු ස්වාමීන් වහන්සේට.
අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාශ්‍රමීය කතිකාවත පළවෙනි කොටස. ස්වාක්ඛාතං බ්‍රහ්මචරියං සන්දිට්ඨික මකාලිකං යත්ථ අමෝඝා පබ්බජ්ජා උත්තමත්ථස්ස පත්තියා යාය සද්ධා පබ්බජිතෝ අගාරස්මාහ ගාරියං තමේව සද්ධං ගෘහේහි මාකාමස්ස වසංගමි. ශාන්ති රසයෙන් රසවත් සම්බුදු සසුන්වන් කුලදරුවන් විසින් උත්තරීතර වූ ශාසන පරමාර්ථය හඳුනාගෙන ඒ උතුම් බලය ආධ්‍යාත්මෙහි සංජාත පෝෂණය සඳහා සමාරාධනය මෙහි පරමාධ්‍යාශය විය යුතුයි. සද්ධෝ මහානාම ආරාධකෝ හෝති නෝ අසද්ධෝ යනාදීන් වදාළ පරිදි යථෝක්ත ගුණ විශේෂය ලබා ගැනීමට සද්ධා, සති, පිරිය, සමාධි, පඤ්ඤා යන ගුණ පෝෂණය කළ යුතු. ලාභ, කීර්ති, ප්‍රශංසා, කාමතාදී අශාසනික අදහසින් තොරව ශාසන පරමාර්ථයන් හදාළ ශ්‍රද්ධාදී ගුණ සම්පන්න වූ නොපසුබට වීරිය ඇති ජීවිත පරිත්‍යාගයෙන් අභිමුඛ වූ භික්ෂු පිරිසකගෙන්ද ශාසන පරමාර්ථයන් වෙත සිත දුන් සම්බුද්ධ දේශිත ප්‍රතිපත්ති මාර්ගය ක්‍රියාත්මක කොට දැක්වීමෙහි ප්‍රාර්ථනාව ඇති පරිත්‍යාගශීලී ගුණනුවණැති ආධාරකාරක මණ්ඩලයකින්ද ඒට සුදුසු පරිසරයකින්ද මෙම යෝගාශ්‍රම සංස්ථාව සම්පූර්ණ විය යුතු. සික්ඛා සාජීවයෙන් සමාන වූ සමසම්භෝග පිරිසක් වූ මෙහි නිත්‍යාචාර්ය ශිෂ්‍ය සමූහයා ප්‍රතිපත්තිය පිළිබඳව විවිධ මතභේදයෙන් තොර වූ සම්මෝධමාන පිරිසක් විය යුතු. මෙම උදාර ව්‍යාපාරයට හේතු සම්පන්න භව්‍ය පුද්ගලයන්ම ඇතුළත් කොටගත යුතු හේයින් මෙහි කෙරෙන හැම පරීක්ෂණයක්ම සියුම් ලෙසිනුත් සම්පූර්ණ ලෙසිනුත් පැවැත්විය යුත්තේය. චීවර ධාරණාදී කුඩා මහත් පැවතුම් හා පරිෂ්කාරයන්ගේ වෙනස්කම් නිසා නොයෙක් වාද විවාද පහළ වීමට ඉඩ ඇතිවන හේයින්ද එයින් උත්තමාර්ථයේ වැළහී යාමට හේතු පැනෙන හේයින්ද සමාන ගති සිරිත් පිරිත් ඇති පිරිසක් විය යුතු. ගිහි පැවිදි කාවිසින් වුවද තමාගේ මහත්කම් උසස්කම් දක්වා අලංකාරයම සඳහා භික්ෂූන් යොදා කරන පින්කම්වලට මෙහි භික්ෂු පිරිස සම්බන්ධ නොවිය යුතු. මෙහි පැවැත්වෙන අධ්‍යාපන ක්‍රමයට බාධක කිසිම පින්කමකට හෝ උත්සවාදියකට මෙහි පිරිස සම්බන්ධ නොවිය යුතු. අරණ්‍යක භික්ෂු ප්‍රතිපත්තියට සරිලන හැම අධ්‍යාපනයක්ම දිය යුතු වන හේයින් යෝගාභ්‍යාශ්‍රමයන් හිද යෝගාශ්‍රමයන් හා සමාන පැවතුම් දියුණු කළ යුතු. නියම කල්‍යාණාධ්‍යාශයෙන් උත්තමාර්ථය ලබා ගැනීම වන හේයින් පිරිසිදු පැවතුම් දියුණු කරමින් කොහොන්කම් වංචක බව චාටුකථාදිය සම්පූර්ණයෙන් දුරලිය යුතු. ඒෝ මේවකෝ රාජකුමාර පංචිමානි පදානියංගහනි ඉද රාජකුමාර භික්කු සද්දෝ හෝති සද්ද හති තථාගතස්ස බෝධින් ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේවමනුස්සානං බුද්ධෝ භගවාති අප්පා බාධෝ හෝති අප්පා තංකෝ සම්වේ පාකිනියා ගහනියා සමන්නාගතෝ හෝති නාද සීතාය නාචුන්හාය මජ්ජිමාය පධානක්හමාය අසඨෝ හෝති අමායාවි යථාභූතං අත්තානං ආවිකත්තා සත්තරිවා විඤ්ඤෝසු සබ්‍රහ්මචාරීසු ආරද්ධ විරියෝ හෝති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උප්පාදාය තාමවා දල්හ පරක්කමෝ අනික්ඛිත ධුරෝ කුසලේසු ධම්මේසු පඤ්ඤවා හෝති උදයත්ථ ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛඛය ගාමිනියා ඉමානි ඛෝ රාජකුමාර පංච පදානියං ඝානි යන මජ්ඣිම නිකායේ බෝධිරාජ සූත්‍රයේ වදාළ භාවනානු යෝගී භික්ෂුවකට අවශ්‍ය කරුණු පරීක්ෂා කොට බලා එයින් සම්පූර්ණ වීමට උත්සාහ වැඩිය යුතු. පබ්බාජෙන්තෝපි සෝධිත්වා පබ්බාජේතයි වදාළ හේයින් පැවිද්ද ලබාගන්නට පැමිණියන් වුවහොත් ඌ ගැන මනා දැනීමක් ඇතිකර ගැනීමට ප්‍රවේශිකා පරීක්ෂණයක් පවත්වා එයින් සමර්ථ වූවකු දසසිල් ඇ සීලේක පිහිටුවා පණ්ඩු පලාසේකු වශයෙන් සුදුසු තැනක නවත්වා හෙරණ බණ දහම් හා වත් පිළිවෙත් ආදිය පුහුණු කරවා පරීක්ෂණයෙන් සමර්ථ වූවහුම පැවිදි කළ යුතු. මහණ කිරීමට නුසුදුසු ප්‍රවුජ්ජා දෝහාදියෙන් හෝ පින්ගුණ නැති අනුවන සැදැහැ නැති කුසීතකම් ආදී අභාග්‍යයකින් යුක්ත වූවන් පණ්ඩු පලාස පන්තියෙන් ඉවත් කළ යුතුය. ජාති බෙහෙද කුල බෙහෙද ආදිය නිසා ගුරු ශිෂ්‍ය දෙපක්ෂයේම කිසිදු වෙනස් හැඟීමක් පහළ නොකර ගත යුතුය. යමෙකු ඇසුරෙන් කුසල් පිරිහි අකුසල් වැඩේ නම් එබඳු කවරෙකු වුවද ආශ්‍රය නොකළ යුතු බව වදාළ හේයින් කැපකරුකමට හෝ පැවිදිකමට ගනු ලබන පුද්ගලයන් ඇසුරෙන් ආරාමික ලජ්ජී පිරිසගේ ලජ්ජී ධර්මයේ වෙනසී යා හැකි හේයින් පරීක්ෂා කොට බහාරගත යුතුය. පිටතින් මෙහි අභ්‍යාසය ලැබීමට පැමිණෙන හෙරණ උපසපන් දෙකොටස පිළිබඳවද මැරමින් කරුණු විචාරාම සුදුසු භාරකාරාදීන් ඇති විටම ඇතුළත් කරගත යුතුය. පිටතින් එන හෙරණුන් නැවත පැවිදි කරවීමෙන්ද උපසපන් භික්ෂුන් දල්හි කර්ම උපසම්පදාවෙන්ද යෝගාශ්‍රම මූලස්ථානයේ ප්‍රධාන අනුශාසක මාහිමියන් වහන්සේ විසින්ම ඇතුළත් කරගත යුතුයි. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මාම්පි සමනුපස්සාමි යං ඒවං මහතෝ අනත්ථාය සංවත්ථති යථෛදම් භික්කවේ පාපමිත්තතායි වදාළ හේයින් සර්වානාර්ථයට හේතු වූ පාපමිත්‍ර ආශ්‍රය විසකුරු සපුන් මෙන් බැහැරකොට සුද්ධා සුද්ධෙහි සංවාසං කප්පියව හෝ ප්‍රතිසතායි වදාළ ධර්මයට අනුව තම අද ලජ්ජී ධර්මයෙහි පිහිටා එබඳු වූ ලජ්ජීන් සමගම ධර්මාමිෂ සම්භෝගවල යෙදිය යුතු. කලට සුදුසු පරිදි සිකපද මැඩීමට කිසිවෙකුට කිසි ඉඩක් නොලැබෙන පරිදි පංචසතික සංගායනාවේදී තබා වදාළ සංඝ ඤත්තිය සිහිකොට කුඩා මහත් කිසිදු සිකපදයක් නොකඩවා පාතිමෝක්ෂ සංවර සීලය රැකිය යුතු. ඉන්ද්‍රිය සංවරය ආජීව පාරිශුද්ධිය පස්විකුම් සීලේද හොඳින් අසා බලා දැනගෙන කිකීව අණ්ඩං යනාදී ගාථාවලින් දැක්වෙන පරිදි හොඳින් රැකිය යුතු. වත්තං න පරිපූරෙන්තෝ න සීලං පරිපූරති යනාදී ධර්මයන් සිහිකොට තේර මජ්ජිම නවක හැම භික්ෂූන්ම කුදු මහත් සියලු වත්පිළිවෙත් හොඳින් දැනවුගෙන අනතිමානීව අනලස්ව සම්පූර්ණ කටයුතු. ගෝචර අගෝචර ආචාර අනාචාර පැවතුම් හා කුහනාදී වංක ප්‍රතිපදා පිළිබඳව දැක්වෙන කරුණු හොඳින් දැනුගෙන දලදඬු ගති හා කොහොන්වත් නොපුරා ශාන්ත දාන්ත වූ උජුපටිපන්න භාවයෝ පුරුදු කළ යුත්තාහ. ගම්වැදීම් බණකීම් ආදී අසා කටයුතු දැ හොඳින් දැනගෙන හිතුවක් කාරකම් නොකොට උපාධ්‍යාදීන්ගේ අවසරය පරිදි ඒ දැයෙහි යෙදිය යුතු. නිද්දා රාමතා භස්සා රාමතා ඝනසංගනිකා රාමතාදී ශාසන පරිහානිකර ධර්මයන්හි නොයෙදී දෙතිස් කතාවන්ගෙන් තොරව අප්පිච්ච කතාදී දශකතා වස්තුවලින් පමණක් ඒ ඒ අවස්ථානුකූලව කතා පැවැත්වීමෙහි යෙදිය යුතු. දිනක් පාසා දස ධම්ම සූත්‍ර අනුමාන සූත්‍රාගත කරුණු හොඳින් උගෙන නිතර මෙනෙහි කළ යුතු. පර්යාප්තියෙන් වෙන්ම ප්‍රතිපත්ති ප්‍රතිවේධ ශාසනද්වේ වඳවන හේයින් ධර්ම විනය පිළිබඳ මනා දැනීමක් ලැබෙන තුරු පර්යාප්ති ධර්මයේ උද්ග්‍රහණය ධාරණයද කළ යුතු. ප්‍රත්‍යදායකයන්ගේ පිරිත් ආරාධනා ධර්මදේශනා ආරාධනා ආදී සුදුසුසේ සලකා අනනුලෝමික ගිහි සංසර්ගයේ සිදු නොවන සේද කුල දූෂණාදියට හසු නොවන සේද ඔවුන් සමග සම්බන්ධය පැවැත්විය යුතුය.
හොඳයි, එතකොට අපි මේ මතක් කරගත්ත යෝගාශ්‍රමීය කතිකාවතෙන් කොටසක් ඊළඟට අපිට අද දවසේ ධර්ම සාකච්ඡාවට යෙදලා තියෙන සංගීත සූත්‍රයේ කොටස ඉදිරිපත් කරන්න කියලා නැවතත් මම දමසවර්සානාතර ආර්දනා කරනවා.
අවසරයි ස්වාමීන් වහන්ස, දීඝනිකාය පාඨික වර්ගය සංගීති සූත්‍රය පංචක නිපාතයේ 398 පිටුව. අත්තිකෝ ආවසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන පංච ධම්මා සම්මදක්ඛාතා තත්ත සබ්බේහිව සංගායි තබ්බ න විවදි තබ්බ යත ඉදම් බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතික තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාන. හැවත්නි, දන්නා දක්නා අරහත් වූ සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යතුන් වහන්සේ විසින් මොනවට වදාරනද පංච ධර්ම කෙනෙක් ඇත? යම්සේ මේ සස්න දීර්ඝ කාලයක් පැවතිය හැකි වන්නේද, බොහෝ කාලයක් සිටිරි හැකි වන්නේද, එසේ වනු පිණිස එහි තොප සියලු දෙනා විසින් සමගව ගැයිය යුතු, විපද නොකළ යුතු, එය බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පාව පිණිස, දෙව් මිනිස්නට යහපත පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේය. කතමේ පංච කවර පංච ධර්ම කෙනෙක්ද යත්. පංච ආදීනවා දුස්සීලස්ස සීල විපත්තිය. ඉදාවසෝ දුක්සීලෝ සීල විපන්නෝ පමාධාධි කරනං මහතින් භෝග ජානින් නිගච්චති. අයං පටමෝ ආදීනෝ දුස්සීලස්ස සීල විපත්තිය. දුසිල් හුගේ සීල විපත්තියෙහි වරහන් ඇතුළේ දුසිල් බවේ දොස් පසෙක ඇත්මි. මෙහි දුසිල් තෙමේ සීල විපත්තර පැමිණියේ ප්‍රමාද කාරණයෙන් මහත් භෝග වරහන් ඇතුළේ වස්තු විනාශයට පැමිණෙයි. මේ දුසිල් හුගේ සීල විපත්තියෙහි පළමු දොසයි. පුනචපරං ආවුසෝ දුස්සීලස්ස සීල විපන්නස්ස පාපකෝ කිත්ති සද්දෝ අබ්බුග්ගච්ඡති. අයං දුතියෝ ආදීනෝ දුස්සීලස්ස සීල විපත්තිය. තවද අනිකක්කි ඇවැත්නි, සීල විපත්තියට පැමිණි දුසිල්හුගේ ලාමක කීර්ති ශබ්දයක් අපකීර්තියෙක් උස්ව නැගෙයි. මේ දුසිල්හුගේ සීල විපත්තියෙහි දෙවැනි දොසය. පුනචපරං ආවුසෝ දුස්සීලෝ සීල විපන්නෝ යඤ්ඤ දේව පරිසං උපසංකමති යදි කත්තිය පරිසං යදි බ්‍රාහ්මණ පරිසං යදි ගහපති පරිසං යදි සමන පරිසං අවිසාරදෝ උපසංකමති මංකු භූතෝ. අයං තතියෝ ආදීනෝ දුස්සීලස්ස සීල විපත්තිය. තවද අනෙකක් ඇත. මහණනි, සීල විපත්තියට පැමිණි දුසිල් තෙමේ කැත් පිරිසක් හෝ බමුණු පිරිසක් හෝ ගැහැවි පිරිසක් හෝ මහණ පිරිසක් හෝ යම් යම්ම පිරිසක් කරා එළඹෙන්නේ නම් අභීත නොව වරහන් ඇතුළේ බාන සුළුව තෙද නැතිව එළඹෙයි. මේ දුසිල්හුගේ සීල විපත්තියෙහි තුන්වැනි දොසය. පුනජපරං ආවසෝ දුස්සීලෝ සීල විපන්නෝ සම්මූල් හෝ කාලං කරෝති. අයං චතුත්ව ආදීනෝ දුස්සීලස සීල විපත්තිය. තවද අනෙකක්ද කියමි. ඇවැත්නි, සීල විපන්න වූ දුසිල් තෙමේ සිහි මුලා වූයේ කලුරිය කෙරේ. මේ දුසිල්හුගේ සීල විපත්තියෙහි සතරවන දොසය. පුනජපරං ආවසෝ දුස්සීලෝ සීල විපන්නෝ කායස භේදා පරම්මරණ අපායං දුග්ගතින් විනිපාතං නිරයන් උප්පජ්ජති. අයං පංචමෝ ආදීනෝ දුස්සීලස සීල විපත්තිය. තවද අනෙකක්ද කියමි. ඇවැත්නි, සීල විපන්න වූ දුසිල් තෙමේ කාබුන් මරණින් මතු මතු සැපයෙන් පහ වූ දුකට ස්ථාන වූ විවශව පතිත වන තැන වූ නිරයට පැමිණෙයි. මේ දුසිල්හුගේ සීල විපත්තියෙහි පස්වන දොසය.
ඇත්තම සාරාංශයක් වශයෙන් ගත්තොත්, ඒ කියන්නේ මේ දුසිල් වෙච්ච කෙනෙක්ගේ තියෙන එයාට අත්තන ඉරණම ගැන තමයි ඉතින් එක අතකින් කතා කරන්නේ. ඉතින් මෙතෙන්දී අපිට එක පැත්තකින් ගිහි සීලය ගැනත් ඉතින් කතා කරන්න පුළුවන්. අනිත් පැත්තට ඉතින් භික්ෂු සීලය ගැනත් ඉතින් කතා කරන්න පුළුවන්. අපි හිතුවොත් සාමාන්‍ය ඉතින් ගිහි සීලය ගත්තොත් පංච සීලය සාමාන්‍යයෙන් ගිහි සීලයක් වශයෙන් ඉතින් සලකලා හුඟක් දෙනෙක් ඒක අනුමත කරනවා, අනුගමනය කරනවා. ඊට පස්සේ අට සීල් රකින්නවා. ඊට පස්සේ පොහොය දස සීල් රකින්නවා. ඉතින් මේ විදිහට සාමාන්‍යයෙන් ගිහි ඇත්තෝ ඒ විවිධ කටයුතු වල නිරත වෙනවා. ඉතින් භික්ෂු සීලය වශයෙන් ගත්තොත් කෙනෙක් සාමාන්‍යයට දස සීලයෙන් පටන් ගන්නවා. ඊට පස්සේ උපසම්පදාවට පත් වෙලා එතකොට උපසම්පදා සීලයක් ප්‍රාතිමෝක්ෂ සංවර සීලයක් විදිහට ඉතින් අපි හඳුන ගන්නවා. දැන් ඒ පැත්තේ අපි ටිකක් තව එහාට ගියොත් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය එකාතකින් අපි සීල්පද 220ක් 227ක් විදිහට අපි සලකනවා. ඊට පස්සේ ඕකටම ඉතින් එකතු කරගන්න පුළුවන් ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධි සීලය, ප්‍රත්‍යසන්නිස්සිත සීලය කියලා කොටස් හතරක්. තොර මේ විදිහට සෑහෙන්න පුළුල් පැත්තකින් සීලය ගැන කතා කරන්න පුළුවන්. දැන් එතකොට මේක භාවනාවටත් සම්බන්ධ කරලා කතා කරොත්, දැන් ඉන්ද්‍රිය සංවරයක් නැතුව භාවනාවේ විපස්සනාවේ එහෙම නැත්නම් සමතේ වුණත් එච්චරම ගැඹුරක් දාගන්න අමාරුයි. මොකද ඒ අපේ ඉන්ද්‍රිය අසංවරය හරහා අපි දිනු කරගත්ත සතිය වෙන්න පුළුවන්, ඒකාග්‍රතාව වෙන්න පුළුවන්. මේ හැම එකකම යම්කිසි දුර්වර්ණ වීමක්, යම්කිසි බාල වීමක්, බල බිඳීමක් සිද්ධ වෙන්න පුළුවන්. අනිත් පැත්තට ආජීවය අනිත් පැත්තට අපි ඒ තරම් සැලකිලිමත් වුණේ නැත්නම් එතනිනුත් අපේ හිත අපිට දොස් කියන ගතියක්, ආජීවය පිරිසුදු නෑ කියලා චෝදනා කරන ගතියක් එහෙම එන්නත් පුළුවන්. ඊළඟට ප්‍රතිසන්නිත සීලය ගැනත් එහෙමම සලකන්න පුළුවන්. අපි ඒවා කරන්නේ නැත්නම් අනිත් පැත්තට නිකන් තමන්ව නිකන් කෙලෙසෙන ගතියක්, අපි නිකන් ණයකාරයෝ කියලා හිතන ගතියක්, මම මේ වැඩේට සුදුසු නැහැ කියලා හිතන ගතියක් මේ විදිහට වෙන්න පුළුවන්. ඉතින් මේ හැම තැනකම තියෙනවා අර සිල්වත් නැතිවීම හරහා තමන්ගේ හිත නිකන් තමන්ට පොඩ්ඩක් නිකන් දෙස් දෙන ගතියක්, තමන්ව පහත හෙලන ගතියක්, තමන්ව ටිකක් බිබින් තියලා කතා කරන ගතියක්, තමන් දිහා පහත් ආකල්පෙන් බලන ගතියක් තියෙනවා, තමන්ට තමන් චෝදනා කරන ගතියක් තියෙනවා. තවගේ අනිත් පැත්ත තමයි සිල්වත් වුණාම වෙන්නේ ඕක ඒ තමන්ට තමන් චෝදනා කරන ගතිය නැති වෙලා තමන් මේ වැඩේට සුදුසුයි කියන ගතිය. මට මීට වඩා එහාට යන්න පුළුවන්. මට තව ටිකක් ඉස්සරහාට මගේ හිත දියුණු කරගන්න පුළුවන්. සමාධිය තව ටිකක් වඩා ගන්න පුළුවන්. තව විපස්සනාවක තව නුවණක් උපදව ගන්න පුළුවන් කියලා තමන් ගැන යම් කිසි ප්‍රසාද හැඟීමක්. තමන් ඉන්නේ දැන් සුදුසු තැනක, සුදුසු මානසික වාතාවරණයක කියලා එක්තරා අන්දමකින් තමන් ගැන සුභවාදී ආකල්පයක්, යහපත් ආකල්පයක් තියෙන ගතියක් තියෙනවා. ඉතින් ඒකම ඇත්තටම බුදුරජාන් වහන්සේ නැවත මතක් කරලා තියෙනවා. දැන් එක්තරා අවස්ථාවකදී ආනන්ද ස්වාමීන් වහන්සේ අහුවාම මොකකටද මේ තරම් මේ සීලයක් භාවිතා කරන්නේ, මොකද්ද මේකේ තියෙන ප්‍රධාන ආනිසංසය කියලා අහුවාම බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ ඔන්න ඔය කියන අවිප්පටිසාරය. අවිප්පටිසාරත් ආනන්ද කුසලානි සීලානි කියලා මේ ආනන්ද කුසල් සීලයක් නැත්නම් නිවරදි දක්ෂ අන්දමින් රකින්න සීලයක් විශේෂයෙන්ම අපිට ඒ අවිප්පටිසාරය පිණිස හේතු වෙනවා කියලා කියනවා. අවිප්පටිසාරය කියන්නේ හිතේ විපිරිසර බවක් නැහැ, තමන්ට තමන් චෝදනා කරන ගතියක් නැහැ. ඒ වෙනුවට තමන් කලින්ට සාපේක්ෂව දැන් ඉන්නේ බොහොම හොඳ තැනක. කලින් මම මේ තරම් මේවා ගැන සැලකිලිමත් වුණේ නැහැ. හැබැයි දැන් මම ඊට වඩා ටිකක් සීලය ගැන සැලකිලිමත් වෙනවා. කලින් මම සත්තු මරණ එක ගැන, හොරකම් කරන එක ගැන, කාම මිත්‍යාචාරයේ යෙදෙන එක ගැන, බොරු කියන එක ගැන, මත්පැන් පානය ගැන අපි තුන් ගිහියෙන් එකත්ෙන් කතා කරනවා නම් එහෙම මම එච්චර සැලකිල්ලක් දැක්වේ නැහැ. නමුත් දැන් මම ඊට වඩා ටිකක් ඒ ගැන සැලකිලිමත් වෙනවා, ඒව නොකර ඉන්න උත්සාහන්ත වෙනවා කියලා ඒ තමන් හැදෙන්න හදන ආකාරයෙන් දිහා බලලා තමන්ගේ චරිතය සිද්ධ වෙන එක්තරා අන්දමක පුංචි පුංචි පරිවර්තන දිහා බලලා සකස් කිරීම දිහා බලලා තමන්ට සතුටු වෙන්න පුළුවන් ගතියක්. ඉතින් ඇත්තටම මේක සීලානුස්සතියක් කියලා සලකන්නත් පුළුවන්. දැන් භාවනාව පැත්තෙන්ම අපි පොඩ්ඩක් ගත්තොත් සීලානුස්සති භාවනාවක් කියලා සමතය කර්මස්ථානයක් වෙනවා. තමන්ගේම සීලය ගැන ආවර්ජනා කළා, තමන් දැන් සිල්වත් වෙන්න හදනවා නේද කියලා ඒ තුලින් සතුටක් උපදවගෙන ඒක ප්‍රමෝදයකට හරවගෙන ඒකෙන් ප්‍රීතියක් පහළ කරගෙන ඒකෙන් සුඛයක් ඇති කරගෙන ඒකෙන්ම හිත සමාධි කරගන්න පුළුවන්. ඒ නිසා හරි ලස්සන පෙළගැස්මක් තියෙනවා. ඒ සිල්වත් වෙච්ච කෙනා සීලෙන් ප්‍රයෝජන ගන්න ආකාරයත් දැන් අර අද කතා කළා වගේ දුසිල්වත් වීම නිසා ඒ තිබිච්ච දේවල් ඔක්කොම ආපහු හැල්ල යන ආකාරයත්. අපි හිතමු දැන් යම්සි කෙනෙක් සිල්වත් ඉඳලා යමක් දියුණු කරගත්තා. භාවනාවක් වඩා ගත්තා. හැබැයි ටිකක් අපි කෙලෙසුන්ට වසඟ වෙලා සම්පූර්ණයෙන්ම ඔන්න වාකරි පරාජික ආපත්‍යයට පත් වුණා. බරපතලම අකුසලයට පත් වුණා. එතකොට ඉතින් ආයිත් අර හිත නොසන්සුන්, හිත ආයිත් නිකන් මඩ ගොඩකට වැටෙනා වගේ. ඊට පස්සේ ඉතින් ආයෙ හිත චෝදනා කරනවා, මේ වැරද්ද වුණා, අර වැරද්ද වුණා, මෙන්න ඉතින් අනාථ වුණා, දැන් ඉතින් කරන්න දෙයක් නැහැ, එහෙම කියලා අර ඇතුලෙන් එනවා පුදුමාකාර මේ ප්‍රින ආකල්පයක්. දැන් හරිම අමාරුයි ගොඩ ගන්න කියලා. මොකද දැන් ඉතින් අර කෙලින්ම ඒ තමන්ගේ කෙලෙස් වසඟයට ගියා. කෙලෙස් එක්ක කරන්න සටනක් කරගන්න බැරුණා, සටනින් පරාද වුණා, කෙලින්ම සතියෙන් මිදුණා, සම්පූර්ණ වීතික්‍රමණයක් සිද්ධ වුණා, ගොඩ ගන්න බැරි තත්ත්වෙටම පත් වුණා. ඉතින් එහෙමනම් එතකොට ඉතින් තනිකර පරාජිතයේ බවට පත් වෙනවා. ඉතින් එතකොට ටිකක් අමාරුයි කටයුත්තක් කරන්න. එතකොට ගොඩ ගන්න අමාරුයි. ඉතින් එතකොට තමයි දැන් මේ කතා කරපු මේ සීල දුසිල් මට්ටමම සම්පූර්ණයෙන්ම දුසිල් වෙච්ච මට්ටමක් ගැන තමයි දැන් මේ අද මාතෘකාවදී කතා කරලා තියෙන්නේ. ඉතින් යාට අර තිබිච්ච දේවල් දැන් අහිමි වෙනවා. ප්‍රමාදාධිකරණයට පත් වෙනවා. ප්‍රමාදයක් කට ලක්ුණා, සම්පූර්ණයෙන්ම තමන්ගේ පාලනය තමන්ගේ අතින් ගිලිහුණා. දැන් ඉතින් තමන් සතු වෙලා තිබුණ යම් ගුණයක් තිබුණා නම්, යම් භෝගස්කන්ධයක් තිබුණා නම්, භෞතික වෙන්න පුළුවන්, ලෞකික වෙන්න, මේ ආධ්‍යාත්මික වෙන්න පුළුවන්, මේ දේවල් ඔක්කොම දැන් නිකන් ඔක්කොම හොදපාලලා ගියා. හරියට නිකන් අර එළිය දාලා තිබිච්ච මාකරිය එකක් වැස්සට ගහගෙන ගියා වගේ. දැන් ඉතින් හොයාගන්න බැරි විදිහට සම්පූර්ණයෙන්ම ඇදගෙන වැටුණා. ඉතින් මේක ටිකක් ඉතින් බරපතලයි. විශේෂයෙන්ම ඉතින් ආධ්‍යාත්මික ජීවිතයකදී ඉතින් මේ බඳු තත්ත්වයක් ඇති නොවෙන්න අපි සෑහෙන්න වග බලා ගන්න ඕනේ. මොකද කියන්නේ ආධ්‍යාත්මික දෙයක් ගුණයක් දිනු කරගන්නවා කියන එකත් පහසු නෑ. ඉතින් ඒකට සෑහෙන කැපවීමක් කළා, උත්සාහයෙන්, නන්දුවෙන්, බොහෝම වෙහෙස මහන්සිලා දිනු කරගන්න දෙයක්. ඉතින් නමුත් අපි යම්කිසි මගහැරීමක් නිසා අපේ අතින් මේ බරපතල අන්දමේ සීල් බිඳීමක් සිද්ධ වුණොත් ඉතින් ටිකක් අමාරුයි හදාගන්න. ඒ නිසා දැන් භික්ෂුණියට ගත්තොත් බරපතලම මට්ටම පරාජිකා මට්ටමක් වශයෙන්, සම්පූර්ණ පරාජිතයේ වෙච්ච මට්ටමක් වශයෙන් සලකනවා. හැබැයි ඊට මෙහා ඒත් සෑහෙන ප්‍රබල අකුසලයන් කෙනට වඩා යම් සිල් බිඳීම් සිද්ධ වෙලා සංඝයාගේ උපකාරයෙන් ගොඩ ගන්න පුළුවන් මට්ටමකුත් තියෙනවා. තවත් මට්ටමක් අපි අනිකුත් සබ්‍රහ්මචාරීන් වහන්සේ කෙනෙක් ගාවට ගිහිල්ලා තමන්ගේ අතින් වෙච්ච වැරද්ද හෙළි කළා, නිහතමානීව කතා බහ කළා, වාපොච්චාරණය කළා, එහෙම ගොඩ ගන්න පුළුවන් මට්ටමකුත් තියෙනවා. ඒ නිසා සිල් බිඳුනහම කොපමණකින් අපිට ඒක ගොඩ ගන්න පුළුවන්ද, ගොඩ එන්න පුළුවන්ද, නැත්තම් ගොඩ එන්න බැරි විදිහටම අපි විනාශ වුණාද, නැත්තම් පරාජිකා මට්ටමකට පත් වුණාද, හදාගන්න බැරි මට්ටමකට පත් වුණාද කියන එක ඉතින් සලකගන්න සිද්ධ වෙනවා. මුක් කාලවට වෙන්නේ අපි සීලයක් ආරක්ෂා කරද්දී ආරක්ෂා කරන සීලය ගැන ගෞරව සම්ප්‍රයුක්තව කටයුතු කරනවා නම් අර කලින් මතක් කළා වගේ ඒකෙන් සතුටක් උපදවගෙන හිතේ පුංචි ප්‍රමෝදයක් ඇති කරගෙන ඒකෙන් තමන් නිකන් යහපත් මාර්ගයකට අවතීර්ණා කියලා යම්කිසි සහනයක් සොම්නසක් තමන්ගේ ජීවිතයේ සිද්ධ වෙන පරිවර්තනය ගැන යම්කිසි සතුටක් ඇති කරගෙන යනවා නම් එතන තියෙනවා යම්කිසි ඉස්සරහට යන ගතියක්, නැත්තම් නිහතමානී වෙන ගතියක්, සිසිල් වෙන ගතියක්, කලින්ට වඩා වෙනස් ජීවිතයක් තමයි දැන් උරුමයි කියලා නිකන් හැඟෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි හිතමු දැන් මෙතන ඉන්න මේ උපාසක මහත්තුරු අපි හිතමු එළියේ ඉඳද්දී අපි හිතමු නිකන් සරලව ඒ තරම්ම මේවා ගැන සැලකිල්ලක් දැක්වේ නැහැ. ඔන්න දැන් ආවා ආරණ්‍යයකට. දැන් ආවා යම්කිසි සිල්වත් වෙන්න පුළුවන් තැනකට. ඉතින් එතකොට එක්තරා අන්දමකින් අපි මේ ඉන්න පරිසරය හරහාමත් සෑහෙන සිල්වත් වීමක් සිද්ධ වෙනවා. දැන් මෙතන අපිට චිත්‍රපටි බලන්න අරවා මේවා ඒ වගේ හොරකමේ යන්න එහෙම දෙයක් නැහැ. ස්ත්‍රී ඇසුරක් පවත්තන්නේ මොකක්වත් නැහැ. ඉතින් එතකොට ස්වභාවයෙන්ම අපි ඉන්න පරිසරය අනුව ඇසුරු කරන පිරිසානුවත් අපිට ලොකු ආරක්ෂාවක් සැපේනවා. ඉතින් ඒ නිසා අපි ඒ සිල්පද කඩා ගන්න තියෙන අවස්ථාව නැති වෙලා අපි සිල්පද රැක ගන්න පුළුවන් පරිසරයක් සකස් වෙනවා. ඊට පස්සේ ඒ තුලින්මත් හිතේ සතුටක් ඇති වෙනවා. දැන් ඉස්සර නම් හිටියේ මම මේ මට්ටම් වල, දැන් නම් එහෙම නැහැ. ඊට වඩා මට සිසිල් වෙන්න පුළුවන් කමක් තියෙනවා, හික්මෙන්න පුළුවන් පරිසරයක් තියෙනවා, අනිත් අයත් ඒ සඳහා ආදර්ශයක් සපයනවා, ඒ අයත් උත්සාහ කරනවා, බැරි වුණත් අමාරු වුණත් ඒක කරගන්න උත්සාහ කරනවා කියලා අර තමන්නුත් ඒ කුසල රැල්ලක, නිවැරදි රැල්ලක සිල්වත් පදනමක පිහිටලා කටයුතු කරන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා. ඉතින් එතකොට ඇත්තටම සිල්පද මිඳ ගන්න අමාරුයි. මොකද තමන් දන්නවා දැන් මේ අනිත් අය කොහොම හරි මේක ආරක්ෂා කරනවා, මං ඉතින් මේ කඩාගෙන හරියන්නේ නැහැ කියලා අන තමන්ටම නිකන් තමන් අවවාද දෙනවා. හිතන්න අපි ගිහි කාලේ නම් එක එක දේවල් කළා. නමුත් දැන් එළියට ආවට පස්සේ ගිහි මට්ටමින් අපි තුමු දසශීලයක් ආරක්ෂා කරන්න, බ්‍රහ්මචර්යයක් ආරක්ෂා කරන්න උත්සාහවන්ත වෙද්දී දැන් මේ රාගසිතුවිලි එනවා වෙන්න පුළුවන්. නමුත් ඒ සිල් බිඳ ගන්න නැතුව ඉන්න උත්සාහයක් දරනවා. ඒ සඳහා යම්කිසි ප්‍රයත්නයක් දරනවා. එතකොට අන්න තමන් ගැන තමන්ට සතුරු වෙන්න පුළුවන්. දැන් මේ රාගෙ නැති වෙලා නෙමෙයි. හැබැයි මේ රාග ගැම්මට, රාග සිතුවිල්ලට යට උනේ නැහැ. මං කොහොම හරි මම මේක ජයගත්තා. රාගේ එනවා, පිඹගෙන එනවා, මේක උදුරාගෙන එනවා. හැබැයි මම මෙයා කොහොම හරි මැඩගත්තා. ඉස්සර තරම් මම මෙයාගේ වහලෙබ් බවට පත් උනේ නැහැ. මේ රාග ප්‍රපංචය හුඟා දුර යන්න ඉඩ දුන්නේ නැහැ. ඒකට ලොල් වෙලා, ඒකට අහු වෙලා දිගට හිත හිතා මම ඒකෙන් පෙළුනේ නැහැ. මම ඒ වෙනුවට මේ සීලය ඉස්සරහට අරගෙන මේ සිල්පද ටික මම කොහොම හරි ආරක්ෂා කරන්න ඕනේ කියලා මතක් කරගෙන, බ්‍රහ්මචාර්ය ජීවිතේ බේර ගන්න ඕනේ කියලා උත්සාහ කරගෙන කොහොම හරි මං අද ගොඩ දාගත්තා කියලා අන්න තමන්ට ඒ තමන් කරපු ඒ අර අනිත් පැත්තට කරපු යෑම. සාමාන්‍ය නම් වෙන්නේ ඕක අනිත් පැත්තට රාගයක් ආවා. ඉතින් ඒකට අහු වුණා, ඔන්න සිල් බිඳගත්තා, බ්‍රහ්මචර්ය නැති වුණා. ඉතින් සතුටු වුණා. නමුත් දැන් එහෙම නෙමෙයි. දැන් ඊට වඩා හාත්පසින්ම වෙනස් ගමනක් යන්න තියෙන්නේ. ඉතින් ඒක ලේසි නැහැ ඉතින්. මොකද මේ මහණුනා කියලා දසසිල් ආරක්ෂා කරා කියලා හිතේ රාගයක පාට නැති වෙන්නේ නැහැනේ. ඉතින් එතකොට මේ එන රාගයට අපි අහු වෙන්න තියෙන අවස්ථාව එමටයි. ඒ වගේමයි අපි එළියෙන් දැද්දි කාම වස්තුන් එක කටයුතු කරාට දැන් තියෙන්නේ කාම සංඥායක කටයුතු කරන්න. ඒතර කාම සංඥා ඉතින් සමහර ලාවට කාම වස්තු වලටත් වඩා ප්‍රබලයි. හිත සම්පූර්ණයෙන්ම කාම සංඥා වලින් වෙලා ගන්නවා. ඉත එතකොට පුළුවන් ද මේ පැති වලින් කාම සංඥා එද්දි යන්තම් එහෙම මෙහෙන් දාගෙන හිත බේර ගන්න. ඉත මේ ඔක්කොම ඉතින් අපිට ප්‍රායෝගිකව කරන්න වෙන දේවල්. මේක නිකම්ම සිද්ධ වෙන්නේ නැහැ. මේ අවස්ථාවේදී මේවා මතු වෙනකොට පුළුවන් ද කාම සංඥා වලට අහු වෙන්නේ නැතුව, කාම සංඥා වල වහලෙක් වෙන්නේ නැතුව යන්තම් කොහොම හරි ගැලවෙන්න. ඉත අන්න එහෙම අපි තුමු යම්සි අවස්ථාවක අපි එහෙම ගැලුණා කියලා එක හරි අවස්ථාවකදී අන්න තමන්ට සතුට වෙන්න පුළුවන්. ඉස්සෙල්ලා නම් මම මේවා ගැන කිසිම තැකීමක් කරේ නැහැ. මම නිකාං ඔහි රාගේ වහලෙක් වුණා. අද නෑ, එහෙම නැහැ. මම කොහොම හරි අද මම මාව බේරගත්තා. අන්න තමන්ට තමන් සතුට වෙන්න පුළුවන් ගතියක් තියෙනවා. එතන තමයි තියෙන්නේ අර තමන් දැන් මේ වැඩේට පොඩි සුදුසුකමක් හදා ගන්නවා. කලින්ට වඩා සුදුසුකමක්. කලින්ට වඩා මේ වැඩේට මම එළඹ පෙළඹ වාසය කරනවා කියලා තමන්ගේ චරිතේම, තමන්ගේ ජීවිතේම තමන්ට ලැබෙන ලොකු අවස්ථාවක්. මොකද මේ බඳු අවස්ථාවක් අපිට හැමදාම ලැබෙන්නේ නැහැ. අනිත් එක තරුණ කාලෙදී සීලයක් ආරක්ෂා කරනවා කියන එකමයි වටින්නේ. එහෙම නැතු මේ වයසට ගිහිල්ලා අවුරුදු 80 90 ගිහිල්ලා සීලයක් ආරක්ෂා කරනවා කියන එක මහ දෙයක් නෙමෙයි. ඒක නිකන් සීලය ආරක්ෂා කරන දෙයක් නැහැ. සීලය නිකන් ඉතින් කරගන්න දෙයක් නැතිකමට රැකෙනවා. එහෙම නෙමෙයි. පුළුවන් තරම් ශක්තිය තියෙද්දි, තරුණ ජවයේ තියෙද්දි, කෙලෙසුන් වල ඉඳුරන්ගේ උත්‍ෘෂ්ඨ මට්ටමක් තියෙද්දි පුළුවන් ද මේ දහමක් ප්‍රයෝගී කරගෙන බුදු දහමකට නැඹුරු වෙලා සීලයක් මත පදනම් කරගෙන අපිට ඒ සීලය ආරක්ෂා කරගන්න. එතන තමයි වටිනකම තියෙන්නේ අත්තරම. දැන් අද කතා කරන මාතෘකාවේ තියෙන තියෝගේ අනිත් පැත්ත අර මේක කරගන්න බැරි වෙලා දුසිල් වෙච්ච මට්ටම. එතන තියෙන්නේ ඒකේ අනිත් පැත්ත. එතෙන් තියෙන්නේ ඉතින් ඇනගත්තා, ඔන්න ඉතින් විනාශ වුණා, කරගන්න බැරි වුණා. දැන් ඉතින් අර තිබිච්ච ගුණ ටික ලොස් වුණා. ලොන්ට නැති වුණා. ආරක්ෂා කරගෙන ආවා යමක්, සමාධියක් ආරක්ෂා කරගෙන ආවා, සීලයක් ආරක්ෂා කරගෙන ආවා, කීර්තියක් ආරක්ෂා කරගෙන ආවා, යම්සි දහමක් රැකගෙන ආවා, ඔන්න ඔක්කොම ටික නැති වුණා. මොකද දුසිල් වුණා. ඉතින් ඒක ටිකක් බරපතලයි. ඉතින් ඒ නිසා අපි ඇත්තරම බරපතලම තැනින් නෙමෙයි ආරක්ෂා වෙන්න තියෙන්නේ. ඊට වඩා අඩු මට්ටමේ සීල්පද ටික ආරක්ෂා කරන්න මුලින් උත්සාහන්ත වෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් මෙතෙන්දී භික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ පැත්තෙන් කතා කරනවා නම් අපි හිතමු එයාට තියෙනවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලයක්. ඉතින් ඒකෙත් මුල තියෙන්නේ පරාජිකා ටික, මුල හතරක්. ඊට පස්සේ තියෙනවා අනියත ශික්ෂාපද. තවත් පැත්තකින් ඊළඟට නිස්සග්ගය පචිත්ති ශික්ෂාපද, ඊළඟට පචිත්ති ශික්ෂාපද, පාචිත්ත්‍ය ශික්ෂාපද. ඊට පස්සේ ඔහොම යනකොට අන්තිමට එනවා ඔය මේ සේකියා ශික්ෂාපද ටික. දැන් මේ සේකියා ශික්ෂාපද ටික ඇත්තටම භික්ෂුන් වහන්සේගේ නමකට විතරක් නෙමෙයි, ඒක සාමණේර ස්වාමීන් වහන්සේ කෙනෙකුටත් සාධාරණයි. ඉතින් එතකොට අපිට පුළුවන් නම් මෙන්න මේ සේකියා පද ටික ගැන සැලකිලිමත් වෙන්න. එතකොට මේ සේකියා සිල්පද ටික ආරක්ෂා කරන්න අපි උත්සාහවන්ත වෙනවා නම් ඒක නිකන් හරියට නිකන් අර ඈත තියෙන පවුරකින් අපිව ආරක්ෂා කරගන්නවා වගේ. අපි හිතමු නිකන් උදාහරණයක් වශයෙන් අපිට තියෙනවා බොහෝම ප්‍රබල රාජ්‍යයක්. දේවල් තියෙනවා, ඒකේ වටිනා කියන දේවල් තියෙනවා. ඉතින් අපි මේ ප්‍රබල රාජ්‍යය ආරක්ෂා කරගන්න මේකට පවුරු බැමි රාශියක් ඉදි කරනවා. අපි තුම ඇතුළත ඉන්නවා බොහොම ප්‍රබල ඇත් සේනාවක්. ඊට පස්සේ තවත් එහාට තව පවුරක් තියෙනවා. මොකක් හරි අපි මේකේ අස් සේනාවක් ඉන්නවා. තවත් එහා පැත්තේ පාබල සේනාවක් ඉන්නවා. තවත් එහා පැත්තේ ඔන්න දියාගලක් තියෙනවා. ඔන්න ඔහොම මේ අපි පියවර කීපයකට මේ අපිට අපේ රාජ්‍යයට ආරක්ෂාව සපයලා තියෙනවා. දැන් මෙතෙන්දී අපි සැලකිලිමත් වෙන්න ඕනේ ඇත්තරම මේ රාජ්‍ය ගාවම තියෙන සේනාව ආරක්ෂා කරගන්න නෙමෙයි. ප්‍රධාන වශයෙන් අපි සැලකිලිමත් වෙනුනේ එහාම තියෙන සීමාව ආරක්ෂා කරගන්න. සතුරාට ආසන්නේම තියෙන සීමාව ආරක්ෂා කරගන්න අපිට පුළුවන් නම් තේ කියන්නේ මෙහා පැත්ත කොහොමත් ආරක්ෂිතයි. මොකද මෙහා පැත්තට එන්න නම් අරගොල්ලන්ව මැඩගෙන එන්න ඕනේ. ඔන්න ඒ වගේ තමයි අපිට තියෙන සීලෙත් ඔය සේකියා ශික්ෂාපද ටික අපි සැලකිල්ලෙන් ගෞරවයෙන් ආරක්ෂා කරනවා නම් එතන තියෙන බොහොම සරල දේවල් ටිකක් හැබැයි. මේ පිණ්ඩපාතය යද්දී බිම බලාගෙන යන්න, ගමේ හැසිරෙද්දී කතා බහ කර කර නිකන් විසුළු විහිළු තහලුවෙන් යන්න එපා. එහෙම පොඩ්ඩක් එතෙන්ද සීලය ආරක්ෂා කරගන්න. ඊට පස්සේ සිවුර පෙරවනකොට ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඊට පස්සේ ආහාර නැත්තම් පිණ්ඩපාතේ වළඳනකොට එහෙම බලන්නේ නැතුව ඒ කටයුත්ත බොහොම සිහියෙන් කරන්න. දැන් මෙතන තියෙන්නේ පුදුමාකාර මේ සියුම් මට්ටමක්. කෙලින්ම මේ පරාජිකා වෙන මට්ටම නෙමෙයි මේ කතා කරන්නේ. බොහොම ඒ කියන්නේ ඒකේ බුදුහාඳුරු පනවල තියෙන දුෂ්කටයක්. නමුත් තේකියා ශික්ෂාපදයක් අපිට ඒ ටිකේදී ආරක්ෂා වෙන්න පුළුවන් නම් අපි එතන තියනවා නම් පුංචි ගෞරවයක්. මම මෙන්න මේ සේකියා පදේ ආරක්ෂා කරගන්න ඕනේ. මෙන්න මේ සේකියා ශිල් පදේ මම කොහොමද ගෞරව සම්ප්‍රයුක්තව රකින්නේ? මේක නිකම් මම එච්චර මේක දෙයක් නෑ, මේක නිකම්ම දුෂ්කටයක්, මේක කැඩුවයි කියලා ගානක් නැහැ කියලා ඒක නොසලකිල්ලෙන් ඉන්නවා වෙනුවට මට පුළුවන් නම් ඒ ඈත තියෙන පවුර ආරක්ෂා කරගන්න. ඉතින් ඒක ඊට පස්සේ ආරක්ෂා කිරීම හරහා අර ඇතුළත පවුරට එන්නේ නෑ. අපි පචිති මට්ටමට එන්නේ නැහැ. මොකද සේකියා මට්ටමෙන් අපි බේරිලා. සේකියා මට්ටමෙන් බුදුහාඳුර දාලා තිනවා මෙතනදී යහා මෙහා බලන්න එපා, පින්දපාතය යද්දි වටපිට බලන්න එපා, උසුළු විසුළු කරන්න එපා. එහෙම කියලා නිකන් අර එක්තරාන්දමක හික්මීමක් එතරම් දීලා තිනවා. ඒක හැබැයි අමාරුයි. ඉතින් බැලූ බැලමට ඒකේ මහා වැදගත්කමක් නැහැ වගේ තමයි පේන්නේ. නමුත් එතන තමයි එකතකින් රහස තියෙන්නේ. අපිට සේකියා මට්ටමට යම්සි වැදගත්කමක් දීලා එතන තියෙන අය එක්තරා අන්දමක කෝඩ් එකක්. එතන තියෙන අය එක්තරා අන්දමක මැනර්ස් කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ. මේ එටිකට් කියලා කියන්නේ මොකද්ද වන්ද ඔකට සිංහලින් කියන වචනේ. ඉතින් අර මේ අපි යමක් ගමනක් යද්දී ඒ ගමනේ යන පිළිවෙල, කතා බහක් කරද්දී ඒ කතා බහ කරන පිළිවෙල, තැනකදී හැසිරෙන පිළිවෙල කියලා ඒ අපි කරන පිළිවෙලේ තියෙනවා එක්තරා අන්දමක අපිට ආරක්ෂාවක්. ඒ ආරක්ෂාව අපි වාර බරපතල අකුසලයක් බරපතල සිල් බිඳීමකින් වළක්වනවා. මෙතන තියෙනවා එක්තරා අන්දමක අපිට නැමී සිටලා කටයුතු කිරීමක්. මෙතන මේ එහා තියෙන පුංචි සිල්පදයක් ගැනයි මම මේ කතා කරන්නේ. එහා තියෙන පුංචි සිල්පදයක් ගැනයි මම අවධානය යොමු කරන්නේ කියලා නිකන් එතන නිකන් සැලකිරිමත් වෙන ගතියක්, ආරක්ෂා වෙන ගතියක් තියෙනවා නම් එතකොට ඉතින් පරාජිකාවක් ගැන ආයි බය වෙන්න දෙයක් නැහැ. හුඟක් අපහසුයි පරාජිකාවක් නැත්තම් සංගාධිශේෂයක් මට්ටමකට එන්න. මොකද සේකියා මට්ටමේම පුළුවන් තරම් සැලකිල්ලෙන් ආරක්ෂා කරලා තියෙනවා. ඉතින් ඒ වගේ පැති තියෙනවා අපිට සීලය. දැන් මෙතන අද ඇත්තටම කතා කරන්නේ දුසිල් මට්ටමක් ගැන. නමුත් දුසිල් මට්ටමට එන්න කලින් ඇයි මේ දුසිල් උනේ කියන මට්ටමේදී අපි පටන් ගන්න ඔන්න ඔය ටික හලන තැනකින්. සේකියා වැඩක් නැහැ කියලා අපි ඒ ටික පැත්තකට දානවා. ඒව වැඩක් නැහැ. මම ඉතින් දැන් මේව ගොඩ දාලාන්න තියෙන්නේ. දැන් මම මෙච්චරයි මෙච්චරයි වස් කාණ මෙච්චරක් වෙනවා. නැත්තම් මෙච්චර මට බහුසුත භාවයක් තියෙනවා. මට දැන් තැනක් තියෙනවා. කීර්ති නාමයක් තියෙනවා කියලා ඉතින් අපි අර ටික අත්හැරලා දානවා. මම දැන් කෙනෙක් කියලා. ඊට පස්සේ ඉතින් සේකියා ටික හැලෙනවා. ඊට පස්සේ ඉතින් මට ගාණක් නැහැ. දැන් ඊළඟට පචිතියක් කඩා ගන්නවා කියන එකත් ඊට පස්සේ ඉතින් ගාණක් නැති වෙනවා. නිසින්ග පචිති ගාණක් නැති වෙනවා. සංගාධිසෙසත් ගාණක් නැති වෙනවා. අන්තිර පරාජිකාවටපත් වෙනවා. ඉතින් අර ටික ටික තමයි අපි ওই වගේ නොසලකිල්ල නිසා අර සියුම් සිල්පදවලට තියෙන නොසලකිල්ල නිසා ඒවා නොසලකා හැරීම නිසා ඒවා කෙරෙහි ගෞරව සම්ප්‍රයුක්ත බවක් බයපක්ෂපාතකමක් අපිට නැතිවීම නිසා අන්තිමට ඒක කඩාගෙන කඩාගෙන මේ වලල්ලෙන් වලල්ලට හරියන නිකන් අර සොළු රංචුවක් සතුරු සේනාවක් ඇතුළට ඇතුළට ඇවිල්ලා කෙලින්ම රාජධානීට පහර දෙනවා වගේ තමයි අන්තිමට ඉතින් පරාජිකා වෙලා දුසිල් භාවයට පත් වෙනවා. ඉතින් ඒක ටිකක් එනිසා අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒක මේ පරාජිකාවෙන් බේරනවා කියන එක නෙමෙයි. ඇත්තටම අන්න අර එහා තියෙන ඈතම තියෙන පවුර අපිට ආරක්ෂා කරගන්න පුළුවන් නම් එතන තියෙන ලොකු වටිනකමක්. එතන තියෙන එතන තමයි සතුටක් ඇති වෙන්නේ. මම මේ පුංචි දෙයක් අද නිකන් බේරගත්තා. මම මේ පින්නපාතේ යද්දි මට ඕන තරම් හිතුණා මේ වටපිට ඉන්නේ කවුද කියලා බලන්න. අද දානේ බෙදන්නේ කවුද කියලා බලන්න මට හිතුණා. නොහිතනවා නෙමෙයිනේ ඉතින්. කවුරුත් පුතක් යන මනසේ ඉතින් ඔම දෙයක් ඇති වෙනවා. පුතක් ගැන විතරක් නෙමෙයි සමාලාවට මේ ආරයන්ව හදලා පාව හිතන්න පුළුවන්. ඉතින් රාගේ සම්පූර්ණයෙන් දුර වෙලා නැහැ නේ. සෝවන් උනාය, සකදාගාමි උනාය, අනාගාමි උනාය කියලා. ඒ නිසා යාටත් එහෙම පහළ වෙන්න පුළුවන්. අනාගාමි වෙලා නම් හැබැයි රාගේ නැහැ. ඉතින් කෙසේ නමුත් ඒ හිතෙද්දි එතන අපිට පුළුවන් නම් ආරක්ෂා වෙන. අපි තුමු දැන් අපි වින්දපාත යනවා. භික්ෂුන් වහන්සේලා කලින් යනවා, පාසක මහත්තුරු පස්සේ යනවා. ඉතින් ඔන්න පස්සේ ඒක ඇවිල්ලා කට්ටිය වින්දපාත බෙදෙනවා. හිතනවානේ ඉතින් කවුද අද මේ ඇවිල්ලා ඉන්නේ, එතන ගෑනු උදවියේ ඉන්නවද, මං අඳුරන අය ඉන්නවද, ලස්සන අය ඉන්නවද. ඉතින් ඔහොම හිතෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔතන තමයි අපිට ආරක්ෂා කරගන්න තියෙන්නේ. මට පුළුවන්ද ඒවා ඔය තීද්දෙන් මම මේ අනවශ්‍ය නිමිති ඔළුවට දාගන්න ඕමනා නැහැ. මේ තියෙන ප්‍රශ්න ටික හොඳටම ඇති. දැන්ටවත් මේ ඔළුවේ තියෙන නිමිති ටික ගලව ගන්න බැරුවයි මම මේ දඟලන්නේ කියලා එතනදී නොබලා ඉන්න පුළුවන්ද. මම නිකන් අර නොකිසිවෙක් වෙලා මම නිකන් සාමාන්‍ය උපාසකයෙක් වෙලා නිකම්ම නිකන් හාමුදුරු කෙනෙක් වෙලා ගිහිල්ලා මට පුළුවන් ද වින්දපාත ටික අරගෙන මගේ ජාමේ බේරගෙන ආරක්ෂා වෙලා මට ආයෙත් කුටියට එන්න, මං ඉන්න ආයි භවනා කරන තැනට එන්න. එතකොට මම පින්දපාත ගමනේදී ආරක්ෂිතයි. පින්දපාත ගමනේදී මගේ සීලයට මට හානියක් වෙලා නැහැ. මම අර සේකියා පදේට ගරු කරා. මම සේකියා පදේ ආරක්ෂා කරගත්තා. බුදුහාමුදුරු නිකන් නෙමෙයිනෙ කියලා තියෙන්නේ. ගමකා ඉන්නකොට, ඉඳගෙන ඉන්නකොට, ඇවිදිනකොට ඒ තමන්ගේ ඒ සරල දෙයක් ගැන අවධානෙන් ඉන්න, සිහියෙන් යන්න, මේ ගත කරන්න යෝගාවචර ජීවිතයක් කියන මතක තියාගන්න. සීලයක් ආරක්ෂා කරන්න පෙළඹුණ කෙනෙක් දැන් තමන් කියලා මතක තියාගන්න. දැන් තමන් මේ ගිහියෙක් නෙමෙයි. එහෙම නැත්නම් තමන් මේ සම්පූර්ණයෙන්ම අර කොල්ල කෙල්ලෝ ඉන්න විදිහට ගත කරන එහෙම ජීවිතයක් නෙමෙයි දැන් ගත කරන්නේ. දැන් සිල්වත් වෙන්න දරන උත්සාහයක් තියෙන මේ සම්නික්‍රම උඩුගම් බලා පීනීමක් තියෙන්නේ. සම්පූර්ණයෙන්ම කෙලෙසුන්ට අදින ලෝකයේ තුල අපි මේ අනිත් පැත්තකට ගමන් කරන්නේ. ලේසි නැහැ ඉතින්. එතකොට අතෙන්දි අර වගේ දෙයක් කරාම ආපස්ස හැරලා බලද්දි Tamanට එන සතුට. මෙච්චර මේ පුළුවන් තරම් ලස්සන කෙනෙක් දැක්කම යා හඹාගෙන යන ගතිය, ෆොටෝ එකක් ගහගන්න තියෙන උවමනාව, ඒකම නැවත නැවත මතක් කරගෙනමින් ඉන්න තියෙන උවමනාව මම මෙතෙන්දි කල්ලා දැම්මා. ඕන තරම් අවස්ථාව තියෙද්දි මට බලන්න උවමනාව, හැකියාව, අවශ්‍යතාවය තියෙද්දි මම ඒක නොකර හිටියා. අන්න එතන තමයි ආපස්සට හැරලා බලද්දි Tamanගේ ජීවිතය ගැන සතුට වෙන්න පුළුවන්. මේ තරම් අවස්ථාවක් තිබිලත් මම බේරුණා. මම ආරක්ෂා වුණා. ඉතින් එතකොට ඒ නිමිත්ත අපි හිතට ගත්තේ නැත්නම් අන්න ඉතින් කුටියට ආවට පස්සේ නැත්නම් භාවනා කරන්න ගියාට පස්සේ ඒ දැකපු කෙනෙක් ගැන ආයි මතක් වීමක් නැහැ. ඉතින් මොකද නිමිත්ත අරන් නැහැනේ. ඉන්ද්‍රිය සංවරයක් කරලා තියෙනවා. ඉතින් ඉන්ද්‍රිය සංවරය මෙතනට හේතු වෙනවා ලස්සන්ට. කියන්නේ අපි සිල්පදයේ සේක්ෂා ශික්ෂා පදයේ වුණාට අපිට එක පැත්තකින් උද්දීපනය වෙන්නේ, එක පැත්තකින් මතුවෙන්නේ ඉන්ද්‍රිය සංවරය. බුදුහාඳුරු කියනවානේ චක්කුණා රූපං දිස්වා නනිමිත්තක් ගාහි හෝති නානු බෙන්ජනං ගාහි යත්වාදිකරණ මේතං චක්කේන්ද්‍රයන් අසංගුතං විහරන්තං පාපකා කුසලා ධර්මා අන්වාසවෙයුම් තස්ස සංවරාය පටිපජ්ජති රක්කති චක්කේන්ද්‍රය. මේ පුදුම ලස්සනට බුදුහාඳුරු කියනවා මේ ඕනතරම් මේ ඇහැ අසංවර වීම හරහා හිතේ ඇති වෙන්න පුළුවන් අප්‍රමාණ කෙලෙස්. නිමිති ගන්න ගිහිල්ලා, අනු ව්‍යංජන ගන්න ගිහිල්ලා, හැරලා බලන්න ගිහිල්ලා, ළඟට ගිහිල්ලා බලන්න ගිහිල්ලා, ෆොටෝ ගන්න ගිහිල්ලා මේ නිමිති ගන්නවා. ඉතින් මේ ඔක්කොම රාගෙට ආහාර දෙන සපයන්නේ. නමුත් එහෙම නොකර ඉන්ද්‍රිය සංවරයක් කරා. න නිමිත්තක් ගාහි, නානු ව්‍යංජනං ගාහි. නිමිති ගත්තෙත් නෑ, අනු ව්‍යංජන ගත්තෙත් නෑ. මේ අහක යන දේවල් ඔළුවට දාගන්න ගියේ නෑ. නිකන් ආරක්ෂා වුණා. දැන් මේ දඟලන්නේ මේ පොඩ්ඩක් ඉක්මෙන්නනේ. දඟලන්නේ හිත පොඩ්ඩක් සමාධිමත් කරගන්නනේ. දඟලන්නේ හිතේ තියෙන කෙලෙස් ටික යන්තම් ප්‍රහාණය කරගන්න. ඉතින් මොකටද මේ ආපහු කුණු ගොඩක් ඇතුළට අරගන්නේ? අර තමන්ම පොඩ්ඩක් උත්සාහන්ත වෙනවා මේ සරල තැනක හික්මෙන්න. මහා ලොකු දේවල් නෙමෙයි මේ. මේ පුංචි දේවල් වලින් තමන් ආරක්ෂා වෙන්න. ඉතින් ඔය පුංචි දේවල් අපි හැබැයි නොසලකා හැරලා ඒ නිමිති ටික ඇතුළට ගත්තට පස්සේ හැබැයි ඉතින් ගැලවෙන්න ලේසි නැහැ. මුල් කාලෙදී හරිම මාරුයි. පස්සේ බයි ටිකක් ඉතින් ආරක්ෂාවක් එනවා. විපස්සනාවක් හැදිලා එනකොට නිමිති නොගන්න මට්ටමකට හිතපත් වෙනවා. දැක්කට ඉතින් නොදක්ක ගන්නට ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. නිමිති ගත්තත් ඒක හිතේ නොරැඳී තල්ලු කරගන්න පුළුවන් ගතියක් හිතේ ඇති වෙනවා. ශක්තියක් ඇති වෙනවා. හැබැයි මුල් කාලෙදී එහෙම නැහැ. පුදුමාකාර විදිහට සංවර වෙන්න වෙනවා. පුදුමා ඉතින් පස්සේ වුණත් එහෙම අසංවර වෙන්නේ කියලා එහෙම කියන්න බෑ. පස්සේ හැබැයි මේ ඉන්ද්‍රිය සංවරයක තියෙන වටිනකම තමන්ටම තේරෙන්න ගන්නවා. තමන්ටම තේරෙනවා නිකන් ඉල්ලම් කරන්න අවශ්‍ය නැහැ. මෙතන මේ අහක යන නයි ඔඩොක් විදා ගන්න අවශ්‍ය නැහැ. මම මේ අමාරුවෙන් තමයි මේ මට්ටමත් ආරක්ෂා කරගෙන ඉන්නේ. කොහොමද මේක තවදුරටත් ආරක්ෂා කරන්නේ? කොහොමද මේක දැනටත් තියෙන මේ කුණු රොඩු ටික තව ටිකක් ඉවත් කළා දාන්නේ කියලා අන්න තමන්ටම තමන් ගැන තමන්ගේ තියෙන මට්ටම ගැන තේරෙන්න ගන්නවා. එතකොට තමන් රැකෙන්න උත්සාහවන්ත වෙනවා. එතකොට මේ බුදුහාඳුරු කියපු පළියට නෙමෙයි තමන්ගේ ප්‍රත්‍යක්ෂය මත බදම් වෙලා කෙනෙක් උත්සාහවන්ත වෙනවා. සීලයක් ආරක්ෂා කරන සීලේක වටිනකම තේරෙන්න ගන්නවා. එතකොට සීලේක වටිනකම සමාධියකට කරන උපකාරය තමන්ට තේරෙන්න ගන්නවා. සමාධියකින් ප්‍රඥාවට තියෙන උපකාරය තේරෙන්න ගන්නවා. ඒ වගේ අර තමන්ට ප්‍රත්‍යක්ෂ ඥානයක් ඇති වෙනකන් ඉතින් සීලයකට නිකන් අපි බයපක්ෂපාතී වීමක් තමයි එතෙන්දී මුලින්ම කරන්න වෙන්නේ. බුදුහාඳුරු කියපු දේ නිසා සීල් රකින්නවා. එහෙම නැත්නම් පරතෝ භයක් නිසා සිල් රකින්න, පරානුවාද භයක් නිසා සිල් රකින්න කියලා. ඉතින් ඒ බොහොම නිකන් එකාතකින් බැලුවාම හරි ලාමක ක්‍රම. නමුත් ඉතින් මුලදී කරන්න දෙයක් නැහැ. මුලදී තමන් ශක්තිමත් නැහැ. සම්පූර්ණයෙන්ම නීවරණවල මේ යටපත් වෙලා ඉන්නේ. ඉතින් එතකොට කරන්න තියෙන්නේ අර වගේ බොහොම යටහත් වීමක්, බයපක්ෂපාත වීමක්, සිල්පද ආරක්ෂා කරනවා කියලා ඒ පැත්තර නිකන් නැමී කටයුතු කිරීමක්. පස්සේ ඉතින් විපස්සනාවක් වැඩෙනකොට අර වගේ දෙයක් දිනු වෙන්න පුළුවන්. ගැඹුරකට යන්න පුළුවන්. ක්ලේශයක් ආවත් ඒක මැඩ ගන්න තමන්ට දක්ෂතාවයක් ගොඩනගන්න පුළුවන්. හැබැයි සෑහෙන දුරට අපි මුල් කාලෙදී හුඟක් දුරට සිද්ධ වෙන්නේ අර වගේ නිකන් බයපක්ෂපාතීකම නිසා, නිහතමානීකම නිසා, අනිත් අය මෙහෙම මට බණීවි, අනිත් අය අතර මම නිකන් ලැජ්ජාවටපත් වේවි කියලා ඉබඳු මට්ටමක් හරහා සිල්පද ආරක්ෂා කරගන්න තමයි මුලදී තින් සිද්ධ වෙන්නේ. ඇත්තටම බුදුරජාණන් වහන්සේ සිල්පද කැඩුවා කියන එකට දනුවම් කරනවා කියන එක වෙනුවට හුඟක් දුරට පෙන්ලා තියෙන්නේ ඒ අර අනිත්‍යය මං ගැන නිකන් يعني ඇත්තරම් මෙහෙම කියන්න පුළුවන්. දැන් හිතන්න උදාහරණයක් වශයෙන් දැන් ඔය සංඝාදිශේෂ ශික්ෂාපද කියලා තියෙනවා භික්ෂුන් වහන්සේලාට. දැන් එතෙන්දී ඒ බඳු සිල් පදයක් කැඩුනහම අනිවාර්යෙන් අඩුම වශයෙන් 20 දෙනෙක් දන්නවා. ඒතකොට මේ හෙලිගිරීමක් තියෙන්නේ. ආයි නිකන් කරන්න දෙයක් නැහැ. 20 දෙනෙක් දන්නවා මෙයා මොකක් හරි අවුලක් කරගෙන කියලා. එතකොට තියෙන්නේ අර අනිත් පැත්තට මේ භික්ෂුන් වහන්සේ කල්පනා කරනවා මේ 20 දෙනෙක් ඉදිරියේ මම නිකන් හැල්ලුවට ලක් වෙන්නේ. මම නිකන් සිල්පද බිඳගත්තා කියලා නිකන් හැල්ලුවට ලක් වෙන්නේ. ඇයි මම මෙහෙම කරගන්නේ? ඇයි මට බැරි මේක එහෙම හැල්ලුවට ලක් වෙන අවස්ථාව නවත්තලා දාන්න? ඉතින් බුදුහාඳුනම යාර ලැජ්ජ බය තමයි ඉස්සරහින් තියාගන්නේ. කෙනෙක් අපි ගාව තියෙනනේ ලැජ්ජ බය කියලා දෙයක්. ඒ ලැජ්ජ බය උපයෝගී කරගන්නවා තමන්ගේම ආරක්ෂාවට. ඒතර ලැජ්ජ බය නිසාම යා රැකෙනවා මම ආයිත්‍රින් මේක කරගත්තොත් නම් 20 දෙනෙක් ඉදිරියේ මම නිකන් ලැජ්ජාවටපත් වෙනවා. මම උපයාගත්ත කීර්ති නාමය මට අහිමි වෙනවා. ඒ නිසා මම කොහොම හරි මේක නොකර ඉන්නවා කියලා අන්න ඒ ලැජ්ජ බය පාවිච්චි කළම ආරක්ෂා වෙනවා. එහෙම නැතුව කවුරුවත් දඬුවම් කරන දඬුවම් කිරීමක් නෙමෙයි තියෙන්නේ. ඒ අපි ගාව තියෙන ලැජ්ජ බය කියන එක ඉස්සරහට අරගෙන ඒක ප්‍රයෝගී කරගෙන බුදුහාඳුරු අපිවම ආරක්ෂා කරනවා. දැන් අනිත් පැත්තට ඉතින් හෙලි කරනවා කියන එකේදී එතනක් තියෙන නිහතමානී වීමක්. කියන්නේ තමන් වැරද්දක් කළා හැබැයි ඒක සංගවන්නේ නැහැ. ඒ වෙනුවට තව කෙනෙක් ගාවට ගිහිලා කියනවා අනේ කරන්න දෙයක් නැහැ මට අද නම් හොඳටම මෙහෙම දෙයක් වුණා. මම ඒක ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයට පත් වුණා කියලා නිකන් ගිහිල්ලා හෙලි කරන ගතිය. ඉතින් ඇත්තට මේ හෙලි කරන ගතිය නෙමෙයි සාමාන්‍යයෙන් ලෝකේ තියෙන. දැන් අද ලංකාවේ ඉතින් ඔක්කොම මිනිස්සු පෙළපාලි යනවා හොරකම් කළා කියලා. එක එක පිරිස ඉතින් හොරකම් කළා කියලා. දැන් සාමාන්‍යයෙන් දැන් වැරද්දක් කළා සංගවන ගතියනේ ඉතින් ඒ කියන්නේ ප්‍රකට වෙන්නේ. හොරකම් කරනවා කියන්නේ වැරද්දක් කළා හොරකමක් කළා හැබැයි එලි කරන්නේ නැහැ. සම්පූර්ණයෙන් සුදනෝ වගේ ඉන්නවා සම්පූර්ණයෙන්ම මේ අපි හිතමු සුදු සාටකයක් ඇඳගෙන සිල්වතෙක් වශයෙන් පෙනී සිටිනවා. නමුත් මිනිස්සු දන්නවා මෙන්න මෙහෙම තත්ත්වයක් තියෙන කියලා. ඉතින් එතකොට තමයි යාගේ තිබිච්චර කීර්තිය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. එයාට යම් සිධානයක් තියුණා නම් ඒක සමහරට මිනිස්සු පැහැර ගන්නවා. හොර සතුරු අර ගන්නවා. ඉතින් අර තිබිච්ච දැන් අර මේ කියන කතන්දර ටික ඔක්කොම සිද්ධ වෙනවා. ඊට පස්සේ ඉතින් ආයේ පිරිසක් ඉදිරියේ ගිහිල්ලා කතා කරන්න බෑ දක්ෂව. නොබියව කතා කරන්න දෙයක් නැහැ. මොකද දන්නවා ඉන්න පිරිස පරිශදේ මිනිස්සු හු කියනවා. මොකද දන්නවා මේ මිනිස්සයා සිල්වතෙක් නේ. මේ මිනිස්සයා මේ කියන්නේ බොරු. කියෙව්වට මේ හොරකම් කරේ නැහැ කියලා හොරකම් කළා තියෙනවා කියලා අන්න මිනිස්සු ඇවිල්ලා සාධකතුව පෙන්නනකොට ඉතින් තවත් දේශපාලනඥයෙකුට වෙන්න පුළුවන්, නායකයෙකුට වෙන්න පුළුවන්, ඕනම කෙනෙකුට වෙන්න පුළුවන්. අර පරිශදයක ඉදිරියේ කතා කරන්න බෑ. දැන් මේ අද මේ අපි කතා කරපු මේ සංගීත සූත්‍රයේ තියෙන කොටසේ කියන එක කොටසත් එක කාරණයක් තමයි ඒක. දැන් අපි පිරිසක් ඉදිරියේ කියලා කතා කරනනම් එයාට තියෙන්න ඕනේ එක්තරා අන්දමක ආධ්‍යාත්මික ශක්තියක්, ආත්ම විශ්වාසයක්. මට මේ පිරිස ඉදිරියේ කතා කරන්න පුළුවන්. මොකද මම පිහිල්ලා ඉන්නවා මේ කතා කරන දේ තුළ. සීලයක් ආරක්ෂා කරගෙනයි කතා කරන්න කියලා. ඒ තමන්ට තමන් ගැන එක්තරා අන්දමක ආත්ම විශ්වාසයක් තියෙනවා. ඒකත් නිකන් එන එකක් නෙමෙයි. දැන් අර වගේ හොරකමක් කළා මිනිස්සු ඔක්කොම ටික ඒව දැනගෙන ෆොටෝ ගහගෙන ෆයිල් එලියට දානකොට දැන් අද මේ දවස්වල ෆයිල්ත් එලියට දානවා. කට්ටිය ඉතින් හොරකම් කරපු වෙයි නේද? එහෙමත් වෙලා තියෙනවා. ඉතින් ওই ටික ඔක්කොම එලියට දාලා තියෙද්දි කොහොමද ඉතින් කට්ටියද සා කතා කරන්නේ? මිනිස්සු හූ කියනවා, ෆයිල් ටික පෙන්නනවා. ඉතින් එතකොට ඉතින් කතා කරන්නවත් බෑ. පරිශදයක් ඉදිරියේ කතා කරන්න බෑ. ඔන්න ඒ කතා කරන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා දුසිල් වුණාම. ඊට පස්සේ අර තිබිච්ච කීර්තිරාවේ සම්පූර්ණයෙන්ම නැතිලා යනවා. අපි තුන් භික්ෂුන් වහන්සේ කෙනෙක් වශයෙන් ඉඳද්දී ලොකු කීර්තිනාමයක් තිබුණා වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි තුන් ඔන්න යා පරාජිකා වුණා. පරාජිකා වෙලා ඔන්න භික්ෂුත්වය අහිමි වුණා. දැන් ඉතින් අපි තුන් ගිහි වුණා කියලා. ඉතින් අර තිබිච්චේ ඔක්කොම ඉවරයි. ගිහි කාලේ ගිහියෙක් වුණාට පස්සේ මේ භික්ෂුන් වහන්සේ කෙනෙකුට දක්වන ගෞරවයක් නැහැනේ. ඉතින් මිනිස්සු දන්නවා මේ මිනිස්සයා ඉතින් අරග කරගන්න බැරුවයි මේ ගිහිලා තියෙන්නේ. එතනත් මාක් දෝ අවුලක් කරගෙනයි මේ ගිහිලා තියෙන්නේ කියලා දැන් මිනිස්සු නොසලකා හරිනවා. නිකන් අප්‍රසාදයට ලක් කරනවා. ඉතින් එතකොට අර තිමිච්ච කීර්ති ഘോഷාව තමන් ගැන තිමිච්ච ආත්මාභිමානය සම්පූර්ණයෙන්ම කෙලසිලා යනවා. ඉතින් එතකොට ඉතින් මේ බුදුහාඳුරු එකාතකින් මේවා පෙන්වන්නේ අපිට නිකන් අර අනතුරු අංගවන්න. භික්ෂූත්වයක් තුල, සිල්වතෙක් වීම තුල, දසසිල් රකීම, දසසිල් රකීම තුල පවා හිතන්න දැන් දසසිල් රකින්න උපාසක මහත්තයෙක් අපි තුමු මේ භාවනා වැඩසටහනට සම්බන්ධ වෙලා. ඉතින් එතකොට ඒ අනිත් මේ ධාන්‍ය හැඳ බෙදෙන කෙනා බොහොම ගෞරව සම්ප්‍රයුක්තව තමයි ඒක බෙදන්නේ. එයා බලනවා මේ මම වගේම මිහිත් ගිහි තැනැත්තෙක්. නමුත් එයා උත්සාහවත් දරනවා මට වඩා සීලයක් ආරක්ෂා කරන්න. එයා මේ තමන්ගේ හිතත් දැන් හික්මව ගන්න උත්සාහවත් වෙන කෙනෙක් කියලා අන්න එක්තරා අන්දමක ගෞරව කිරීමක්, අනිත් පැත්තෙන් ඒ කරන දේ ගැන ඇගයීමක් අර තනතුළු තියෙනවා. ඉතින් එහෙනම් අපි ඒ අන්දමින් හැසිරෙන්න ඕනේනේ. මම මේ දසසිල් අරගෙන ඊට පස්සේ මම ඒක නොසලකා හරනවා නම් එතකොට ඉතින් අරයට ඒ නියම ගෞරවය ලැබෙන්නේ නැහැ. අනිත් කෙනාගෙන් ඒ ආකල්පය එන්නේ නැහැ. මොකද අපි ඒක ඒ තරම් සැලකිල්ලට අරන්නේ නැහැ. නමුත් ඒ වෙනුවට මම දන්නවා නම් දැන් මේ මම මාරු වැඩක් කරන්නේ. මෙච්චර කාලයක් මම මෙහෙම දෙයක් හිතලවත් තිබුණ නැහැ. අද තමයි මම මෙහෙම දසසිල් සමාදන් වුණේ කියලා. අපි තුමු ප්‍රථම වතාවට නිකන් දසසිල් සමාදන් වෙච්ච කෙනෙක්. ප්‍රථම වතාවට බ්‍රහ්මචර්යයක් ආරක්ෂා කරන්න උත්සාහවන්ත වෙන කෙනෙක්. ප්‍රථම වතාවට සල්ලි පාවිච්චි නොකර ඉන්න හදන කෙනෙක්. ඉතින් එතන තමයි ඇත්තටම තමන්ගේ වීරයක් බලන්න තියෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් ඔය සමහර ස්වාමීන් වහන්සලා ඉන්නවා. දැන් මේ සල්ලි පාවිච්චි නොකරන නිසාම පැය ගණන් බස් එකක් නැතුව පාරේ. දැන් බස් එකේ සල්ලි නැතුව කූපන් වලින් යන්නේ හුඟක් කාලවලදී. එතකොට මේ කූපන් පොත විතරයි අතේ තියෙන්නේ. සල්ලි නැහැ, සල්ලි පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් බස් එකක් නවත්තන්නේ නැහැ. ඉතින් ප්‍රයිවට් බස් තියෙනවා, නවත්තන්නේ නැහැ. බස් වල ගන්නේ නැහැ, සල්ලි නැහැනේ. ලංගම් බස් තියෙනවා. ඉතින් ඔහෙ ගහගෙන යනවා. ඉතින් තේරුමක් නැහැ කියලා. ඉතින් එතනම තමයි උන්වහන්සේ ලබන තියෝතන කේන්ති ගන්නවා වෙනුවට අනිත් පැත්තට හිතන්න පුළුවන්. මට ඉස්සර නම් එහෙම දෙයක් නැහැ. මම ගිහි කාලේ හිටියේ ඕන තරම් මට සල්ලි තිබුණා. ඕන වාහනයක යන්න දුණා. මගේත් වාහන තිබුණා. ඕන්ලාක මට ප්‍රයිවට් බස් එකක යන්න පුළුවන් සල්ලි දීලා. නමුත් දැන් එහෙම එකක් නැහැ. දැන් නිකන් අතපය කැඩුවා වගේ. දැන් මට මේ ලංගව බස් එකක් මෙන්න ඕනේ, කූපන් එක ගන්න ඕනේ. ඒ ඒ ඒ ක්‍රමයටම යන්න ඕනේ. ඉතින් එතන තමයි එකාතකින් තියෙන අමුතු පැත්තක්. ඉතින් අපිට හිතෙන්නේ එහෙම නෙමෙයි. අපි හිතන්නේ මේක මහා වදයක්. ඉස්සර වගේ නෙමෙයි. දැන් පැය ගාණක් මම හිටගෙන බස් හෝල්ට් එකේ ඉන්න ඕනේ. බස් නවත්තන්නෙත් නැහැ කියලා නිකන් අපි ගන්නේ ඕකේ අනිත් පැත්ත. නමුත් ඒ ස්වාමීන් වහන්සේ මුදල් පරිහරණය නොකිරීම නිසා අනිත් පැත්තට කල්පනා කරලා බලුවොත් මම මේ දුකක් නම් හරහා යනවා. නමුත් මේ දුක හරහා මට ලොකු ආරක්ෂාවක් සැපේනවා. දැන් බුදුහාඳුරෝ කියනවානේ සැප තියෙන්න පුළුවන්, ඒ සැපය විඳින්න ගිහිල්ලා අපේ කෙලෙස් වැඩෙනවා නම් ඒක නසේවිතබ්බං, සේවනේ නොකළ යුතු මේ සැපයක්. ඒ වගේම දුකක් තියෙන්න පුළුවන්, ඒ දුක විඳිද්දී තමන් ආරක්ෂා වෙනවා නම්, තමන්ගේ කුසල පක්ෂයක් වැඩෙනවා නම් අන්න සේවිතබ්බං. ඒ දුක උනත් කමන්නේ සේවනය කරන්න. මොකද වැඩෙන්නේ කුසලයක්, වැඩෙන්නේ වීරයක්, වැඩෙන්නේ තමන් පිළිබඳව සතුටක්, ප්‍රමෝදයක්. අපි තුමු ඊට පස්සේ ඉඳන් කොහොම හරි කවුරු හරි වෙන මිනිස්සෙක් හරි දාගෙන ගියා වාහනේ. ගිහිල්ලා මතක් වුණා මම මෙච්චර කාලයක් මේ පැය ගාණක් රස්තියාදුනේ මොකද මේ සල්ලි පාවිච්චි නොකරන නිසා කියලා මතක් වුණා. ඉතින් ඒකත් ලොකු දෙයක්. ඉතින් මේ අද සල්ලි හොරකම් කරන යුගයේ සල්ලි අතගත් ගන්න නැතුව ඉන්නවා කියන එක මහා ආශ්චර්යයක්. ඉතින් හොරකම් කර කර මේ පුළුවන් තරම් පොට්ටනි බැඳ ගන්න යුගයක නෙමේ මේ සල්ලි අතවත් ගන්න නැතුව ඉන්නේ. ඉතින් ඒ කියන්නේ සමීකරයෙන් අපි මේ වෙන පැත්තක යන්නේ. ඉතින් ඒ නිසා ඒ පැත්තෙන් අපි හිතලා බලනවා නම් තමන්ට පුළුවන් සතුටු වෙන්න. තමන් මේ කරන වැඩේ ඉතින් පුංචි වැඩක් නෙමෙයි. මේ තරුණ කාලේ හොරකම් කරන යුගයේ ඔක්කොම නිකන් රැල්ලට අහු වෙලා මරා ගන්න යුගයේ තමන්ට පුළුවන් මේ පැත්තකටලා ඉන්න. තමන්ට පුළුවන් අතක් පිට අතක් තියාගෙන ඉන්න. තමන්ට පුළුවන් හිත තව ටිකක් හික්මුව ගන්න. හිතේ තමන් මේ රකින්න සීලයම තව ටිකක් සමාධියක් සඳහා උපයෝගී කරගන්න. සමාධි සංවර්ධනික සීලයක් බවට ඒකපත් කරගන්න. ඊට පස්සේ තවත් ටිකක් එහාට අරගෙන ඒ සමාධිය පාවිච්චි කරලා හිතේ පහළ වෙන ක්ලේශයක් හඳුනගන්න. නැත්තම් කායානුපස්සනාවක පහළ වෙන වේදනානුපස්සනාවක පහළ වෙන අරමුණක් හඳුනගන්න. අන්න ගැඹුරකට යන්නේ. පටන් ගත්තේ මේ සේකියාවකින්, හැබැයි යන්නේ මහා විපස්සනා නුවණක් දක්වා. ඒ නිසා ඇත්තම මහා ලස්සන ගමනක් තියෙනවා. අපි අර සිල් බිඳගෙන පසුතැවෙනවා කියන මට්ටම වෙනුවට කොහෙන්ද සිල් ආරක්ෂා කරන්න කියලා අපිට දැනගන්න පුළුවන් නම්, මෙන්න මේ මට්ටම් වලින් මම රැකෙන්න ඕනේ. මේවා නම් සාමාන්‍ය නොසලකා හරිනවා, මට මේව වැඩක් නෑ වගේ පේන්නේ. ඇයි ඒත් මේ බුදුහාඳුරු මේක කියලා තියෙන්නේ කියලා අපිට පුළුවන් නම් පොඩ්ඩක් නැමී ඉඳලා බලන්න එතන ගැන. අර බුදුහාඳුරු කියන්නේ අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවිනෝ කියලා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් නොසලකා හරිනවා. ඒ කියනවා වැඩක් නෑ. පචිතිත් වැඩක් නෑ. කියලාද අපි නිකන් මල්ලෙන් ගහලා දාන්න පුළුවන්. නමුත් ඒ වෙනුවට අනිත් පැත්තට කල්පනා කරන්න පුළුවන් නම් ආයි ඉතින් පරාජිකා හතර නොවෙනවා කියන එක එච්චර අමාරුවක් නෙමෙයි. මොකද එහාම ඈතම තියෙන බැම්මම හරි ශක්තිමත්. ඒකටම වටනකමක් දීලා තිනවා. එතනටම දාලා තියෙන්නේ හොඳ ශක්තිමත් යෝධයෝ ටිකක්, හොඳ බටයෝ ටිකක් එතනටම දාලා තියෙන්නේ. උන් ටික බාරා ගන්නවා අනිවාර්යෙන් ඉන් මෙහාට නොවෙන්න. එතකොට තමන්ට ආරක්ෂිතව ඉන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒ නිසා ඔන්න වගේ පැති ටිකක් ඉතින් අපිට හඳුන ගන්න පුළුවන්. අද ඉතින් විශේෂයෙන්ම මේ සීලය ගැනයි සාකච්ඡා කරන්න තිබුණේ. ඉතින් මමත් දැන් සෑහෙන වෙලාවක් කතා කරා. ඉතින් අද මේ සභාවේ කාට හරි ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවා නම්, දුරස්තව සම්බන්ධ වෙන කාට හරි කරුණක් එකතු කරන්න තියෙනවා නම් මම ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා. කමල්ලා එහෙම ඉන්නවද ඔය පැත්තේ?
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ ලිඛිත ප්‍රශ්න මේ පැත්තෙන් ලැබිලා නැහැ. ඒ නිසා මම කාට හරි වාචික ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා කරුණාවෙන් මතක් කරනවා. සූම් එක හරහා තියෙන එක.
හොඳයි. මේ පැත්තෙත් කාටවත් ප්‍රශ්න නැහැ නේ?
සූම් එක හරහා ප්‍රශ්නයක් තියෙනවා නම් සූම් මත උස්සලා දැනුම් දෙන්න කියලා සියලු දෙනාටම මතක් කරන්න කැමතියි.
අද අපිට ටිකක් කලින් හැබැයි නවත්තන්නත් උමනාවක් තියෙනවා. මොකද පහලත් මේ වැඩසටහනක් යනවා, එක් දින වැඩසටහන. ඉතින් ඒ නිසා අටහමාරට විතර නැවැත්වීමේ උමනාවක් මට නම් තියෙනවා. තව විනාඩි 5ක් තියෙන ඒ නිසා. ඔන්න මයික් එක උඩට දෙන්න ගොයන්. මේ ධර්මපාල මහත්තයාට ප්‍රශ්නයක් තියෙනවා.
එමයි සාන්ත.
අවසරයි සෝමනාංශ. ඔව්. තියෙන ප්‍රශ්නේ තමයි සෝමනාංශ සමහර අවස්ථාවල අපේ සිල් අපි දැන් අටසිල් ආරක්ෂා කරන අවස්ථාවේදී හනිසියේ බොරුවක් හරි මොකක් හරි වෙලා අපේ ඒක සිල්පදයක් ඇඩුනොත් ස්වාමීන් වහන්සේ ඒ අවස්ථාවේ අපි ළඟ ස්වාමීන් වහන්සේ කෙනෙක් නැතිව අවස්ථාවක් වුණොත් ඒක අපිටම සාමාන්‍ය අපි දන්න තරමින් අපි දහම් පාසල් ගියාම හරි පොහෙට සිල් ගත්තාම හරි අපි අපිම සිල් පවාරණය කරගන්න ක්‍රමයක් තියෙනවා, අපිම සිල් සමාදන් වෙන ක්‍රමයක් තියෙනවා. ඉතින් මේ ආරණ්‍ය තුල මට දැනගන්න ඕන සොන්ත අපේ හදිසියේ ඒ වගේ අවස්ථාවක් වුණොත් සොන්නාස කෙනෙක් ළඟපාතක නැති වුණොත් අපිට ඒ සිල්පදේ අපි බුදු පියාණන් වහන්සේ ළඟට හරි බෝධීන් වහන්සේ ළඟට හරි ගිහිල්ලා ඒක අපිට සීලේ සමාදන් වෙන්න පුළුවන් කියලා තමයි මට
කමක් නැහැ. කමක් නැහැ. හැබැයි ඉතින් කොහොමත් අර මෙහෙදී සති දෙකකට සැරයක් කොහොමත් මේ සිල් අලුත් කිරීමක් කරනවානේ. එතෙන්දී නැවතත් අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න පුළුවන් නම් හැබැයි ස්වාමීන් වහන්සේ කෙනෙක් ගාවට යන්න. එතන තියෙනවා අර නිකන් තව ටිකක් නිකන් අර ගෞරව සම්ප්‍රයුක්ත වීමක් නේද? අපි නිකන් මේ අපිටම ගිහිල්ලා ඉතින් වැඩේ කරගන්න පුළුවන් බැරි නම් නැහැ. අර ස්වාමීන් වහන්සේ කෙනෙක් ගාවට ගිහිල්ලා ස්වාමීන් වහන්සේ මට කංකරිය අනුකම්පාවෙන් නැවතත් මගේ සිල් අලුත් කරන්න කීම තුළ හරි මම දන්නේ නැහැ ඇතුළේ තව ගුණයක් වැඩෙනවා. නිකන් අපි උතන තියෙන්නේ එක අතකින් මේ අපිව දමනය කිරීමක් නේ මෙතන කරන්නේ නේද? මගේ අතින් මගේ අත වැරද්දක් වුණා මම මේක ගිහිල්ලා හෙලි කරනවා. හෙලි කිරීම පැත්තකුත් එතන සිද්ධ වෙනවා. අනිත් පැත්තට අර නිකන් උන්වහන්සේ එහෙම කියද්දි මෙන්න මේ දැන් උන්වහන්සේගෙනුත් සිල් ඉල්ලීමක් නේ අපි කරන්නේ නේද? දැන් උතන අපි සාමාන්‍යයෙන් ඔය ගන්න අපි මේ බුද්ධඝමී නැත්නම් බුදුදහම තුල ගන්න සිල් ගන්න ක්‍රමේ ඔය ක්‍රිස්තියානි වල එහෙම තියෙන කමාන්ඩ්මන්ට්ස් නෙමෙයි මේ අපි කතා කරන්නේ. මෙතෙන්දී අපි කතා කරන්නේ මේ ඉල්ලලා ගන්න සීලයක්. සමාදාය සික්ඛති සික්ඛාපදේති කියන්නේ ඒකයි. ඒ කියන්නේ දැන් අපි මේ කවුරු දැන් අපි හිතන්න සිල් පද ආරක්ෂා කරනවද නැද්ද කියලා බලන්න. දැන් උපාසක මහත්තුරුන්ගේ පස්සේ කවුරුවත් නැහනේ. දැන් භික්ෂුන් වහන්සේ කෙනෙක් කුටියට ගියා. කුටිය ඇතුලේ කවුරුත් නැහැ. එතකොට කවුද දන්නේ මේ සිල් පද ගත්තට ආරක්ෂා කරනවද කියලා? නේද? ඉතින් එතකොට තමන් තමයි එතන ඉස්සරහම ඉන්නේ. තමන් අවංක වෙන්න ඕනේ මම මේ සීලයක් ආරක්ෂා කරගන්නයි මේ මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ කියලා තනි කරම අවංක බව මත තියෙන්නේ. අවංක කම මත රැඳිලා තියෙන්නේ නේද? කවුරුත් පස්සෙන් ඉඳන් ලොකු ස්වාමීන් වහන්සේ ඇවිල්ලා බබිය බලන්නේ නැහනේ. නැත්තම් මේ වෙනත් ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙන මූලික වෙච්ච කෙනෙක් ඇවිල්ලා අපිව චෙක් කරන්නේ නැහනේ. අර්ග ආරක්ෂා කරනවද මේක ආරක්ෂා කරනවද කියලා නේද? එහෙනම් එතෙන්දී අර අපිම තමයි අපිව ආරක්ෂා කරගන්නේ. අපිම තමයි අපිව බලාගන්නේ. සතියෙන් තමයි එකතකින් අපි ගැන අපේ තියෙන අඩුපාඩුකම් ටික පෙන්ලා දෙන්නේ. ඉතින් එතකොට අපේ අතින් පුංචි හැර වැරද්දක් වෙලා මම මේක ගිහිල්ලා කියනකොට තව කෙනෙකුට එතන තියෙන හරි අමුතු ධර්මතා රසක් නිකන් සම්බන්ධ වෙන ගතියක්. මම ගිහිල්ලා කියනවා අනේ සායනස මෙහෙමයි මට මේ වැරද්ද සිද්ධ වුණා. මම ප්‍රමාදයකට වැටුණා. මෙහෙම සිල්පදේ කැඩුණා. එතකොට තියෙනවා එක්තරාන්දු කර බිමට බැහැපු ගතියක්. තාම ඉතින් අර කරගන්න බැරි වුණා. නමුත් හැබැයි මගේ උත්සාහය තියෙනවා නේද? අවංකව මම මේක උත්සාහයක් දරලා තිනවා කියලා අර අනිත් කෙනාටත් මේ තැනත්ත කෙනෙක් එක්තරාන්දු ප්‍රසාදයක් ඇති වෙනවා. මේ මිනිස්සු උත්සාහයක් දරනවා මේ මෙච්චර මේ සිල්පද බිඳින ලෝකේ මේ පොඩි එකකුත් ඇවිල්ලා මේ මිනිස්සු මට කිව්වා ඉතින් මෙහෙම උත්සාහයක් දරනවා නේද කියලා. එක පැත්තකින් ඒ ස්වාමීන් වහන්සේ වුණත් උත්සාහ කරනවා ඊළඟට මෙච්චර මේ උපාසක මහත්තයෙ මෙහෙම දඟලනවා නම් මෙච්චර මේක ආරක්ෂා කරන මම මේ භික්ෂුන් වහන්සේ කෙනෙක් විදිහට කොයි තරම් තව සැදී පැහැදී ඉඳින්න කටයුතු කරන්න ඕනද කියලා උන්වහන්සේටත් පොඩි ගැම්මක් ඇති වෙනවා නේද? අනිත් පැත්තට අපි අර මේ කරන පාපොච්චාරණය හරහා තව ටිකක් අර මගේ ඇතුලේ තිබුණනම් මටම ආව චෝදනා කරන ගතියක් ඒක සම්පූර්ණයෙන් විසිරලා යනවා. ඒ කියන්නේ මම ගිහිල්ලා කියලා දැම්මනේ. සංගවගෙන හිටියොත් නේ ප්‍රශ්නේ තියෙන්නේ. සිල්පදේ බිඳුණා මම සංගවගෙන හිටියේ නැහැ. මම ගිහිල්ලා සම්පූර්ණයෙන්ම කියලා දැම්ම වෙච්ච සිද්ධිය එහෙම්මම කියලා දැම්ම. මොකක්වත් ආරක්ෂා කරන්න දෙයක් නැහැ. දැන් උතන වෙන්නේ අපි ඔක මේ හෙලි කරන්නේ නැතු ඉඳීම තුල මම නිකන් අර මේ කෙනෙක්නේ හදන්නේ. මම නිකන් සිල්වතෙක් කියලා මම නිකන් එතනින් හදාගත්ත මාන්නයක් තියෙන. ඉතින් ඒක මගේ අතින් මාක් හරි සිද්ධියක් වෙලා බිඳුණා. හැබැයි මම ඒක හෙලි කරන්නේත් නැහැ. මොකද දැන් අර හදාගත්ත ප්‍රතිරූපේ බිඳිනවානේ. ඊට වඩා අර ප්‍රතිරූපේ පැත්තකට දාලා අපි සම්පූර්ණයෙන්ම අනේට අනාථ වුණා අද නම් බිඳගත්තා කියලා මම ගිහිල්ලා කියද්දි එතන තියෙනවා ආයෙත් බිමට බහින ගතියක්. ඉතින් උතන මේ කෙනෙක් හැදීම නෙමෙයිනේ උතන වැදගත් වෙන්නේ නේද? කෙනෙක් හදලා තියෙන්නේ මගේ මෝඩකමට. ඉතින් ඒ කෙනා වැත්තක තියලා අපි නැවතත් ගිහිල්ලා අර මගේ අතින් වෙච්ච වැරද්ද හෙලි කිරීම තුල තමයි ඉදිරියට යamak තියෙන්නේ. එතන තමයි තව ටිකක් පාරිශුද්ධයක් තියෙන්නේ. ඒකම තමයි දහමේ ජීවයක් තියෙන. ඒක බුදුහාඳුරුත් කියනවා මේ දැන් ඊළඟ මට්ටමකට නොවෙන්න නැත්නම් අර ස්වාමින්වහන්සේ හරි නැත්නම් එනත් සබ්‍රමචාරීන් වහන්සේ කෙනෙක් ඊළඟට කියනවනේ ඊළඟ නැවතත් ඔය සිල්පදය කැඩෙන්නේ නැති වෙන්න දැන් උත්සාහ කරන්න කියලා එයා පොඩි අවවාදයක් දෙනවා. ඒක වදිනවා. ඊට පස්සේ අනිත් පැත්තට කල්පනා කරනවා දැන් මේක කැඩුවොත් නම් මං ආයි ගිහිල්ලා කියන්න වෙනවා කියලා. එතන ආයි ලැජ්ජාවකුත් ඇති වෙනවානේ. දැන් තමන්ම මේ දැන් හිතන්න එහෙම ප්‍රතිපදාවක් එයා රකින්නවා කියලා. නිකන් බොරුවට සිල්පදේ කැඩිලා නිකන් තනියෙන් ඕක ගිහිල්ලා මේ බුදුහාඳුරුවොත් එක්ක නිකන් බුදුහාඳුරුවොත් එතන නෑ නිකන් බොරුවනේ යන්නේ. බුදුහාඳුර ඇත්ත බුදුහාඳුර හිටියනම් ප්‍රශ්නයක් නෑ. එතන නෑනේ ඉතින්. දැන් මෙතන වෙන්නේ එහෙම නෙවෙයි සජීවී කෙනෙක් ගාවනේ අපි ගිහිල්ලා කියන්නේ. ඉතින් එතකොට නිකන් හෙලිවීමක් තියෙනවා කෙලින්ම. ඒගොල්ලෝ අතර පැතිරෙනවනේ මේ යකා මෙන්න වැඩේ කාගෙන කියලා නේද? නමුත් ඊට පස්සේ අරයට හිතෙනවා දැන් මම කැඩුවොත් නම් මට ගිහිල්ලා කියන්න වෙනවා දැන්. ඒ හින්දා මං ඊට වඩා හොඳයි නොකඩ ඉන්න එක. එතනත් ආරක්ෂාවක් වෙන්නේ. ඒ ලැජ්ජ බයම ඉස්සරහට අරගෙන ආරක්ෂා කරන්නේ. මොකද අපි ගාව වෙන කවුරුත් නැහැ. ලැජ්ජ බය කෙනකින් තමයි අපි ආරක්ෂා වෙන්නේ. ඉතින් මේ ලැජ්ජ බයම ඉස්සරහට අරගන්නවා තව ටිකක් ශක්තිමත් කරගන්නවා. ආයිත් මම කැඩුවොත් ආයිත් ගිහිල්ලා මට කවුරු හරි කියන්න වෙනවා. ආයිත් ගිහිල්ලා මට කවුරු හරි ඉස්සරියේ මේක පාපොච්චාරණය කරන්න වෙනවා. ලැජ්ජාවටපත් වෙනවා කියලා. ඉතින් එතන නිකන් අභිමානයක් ඇති කරගෙන අපි සීලය ආරක්ෂා කරනවා. මේ වගේ පැති ටිකක් තියෙනවා. ඒ නිසා කාට හරි හෙලිකල්ලා නැවත සිල් අලුත් කිරීම තුළ වෙන වෙන ධර්මතා රසක් වෙන වෙන ගුණ ධර්ම රසක් අපිට සපෝට් කරන ගතියක් ඒ තුලින් දියුණු වෙන ගතියක් තියෙනවා.
අවශ්‍යමනසේ ඒක මම යම් වෙනත් කෙනෙකුගේ යහපත සඳහා තමයි බොරුව කිව්වේ. එතකොට ඒක ඒක ඉන්න තමයි මම ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක් ළඟට නොයා මේ බුදුහාමුදුරුව ළඟ ගිහිල්ලා
සංසන්දනය කරන්න. දැන් හිතන්න දැන් වගේ දේවල් ප්‍රශ්න කරගලා තියෙන. දැන් හිතන්න අපේ කවුරු හරි එනවා මිනිස්සෙක්ව මරන්න එනවා. හිතන්න කවුරු හරි සතුරෙක් කෙනෙක්ව එලෝගෙන එනවා මරන්න. ඒ මිනිහා ඔන්න අපේ ගෙදෙට්ට එනවා. ඒ දුවගෙන එන කෙනා අපේ ගෙදෙට්ට එලා හැංගෙනවා. ඊට පස්සේ අර මරන්න අපි දුන් කඩුවක් හරි පිස්තෝලයක් අරන් හරි එන කෙනා අපෙන් අහනවා අන්න අර මනුස්සයා ඔගලගේ ගෙදර ඉන්නවද? දැන් මොකද කියන්නේ? නෑ කියනවා. ඉතින් ඒකට බොරුවක්. කමන්නේ නැද්ද? අන්න එතන තමයි. අන්න එතෙන්දී අපිට තියෙනවා ඊතරම් අපි නිකම්ම සිල්පදේ ෆේස් වැලියු එක ගත්තොත් අපි එහෙමනම් අපි මේ බොරුව කියනවා වෙනකොට ඇත්ත කියලා අරමනියව බිල්ලට දීලා අපි ආරක්ෂා වෙනවා. අපි සීලේ ආරක්ෂා වෙනවා. හැබැයි මිනිහා ඉවරයි. නේද? අන්න ඒ වගේ තැන්වලදී මේ වගේ අර සිල්පද දෙකක එක්තරා ඝට්ටනයක් තියෙද්දී අපි බලන්න ඕනේ මෙතෙන්දී මම මූලිකත්වය දෙන්න ඕනේ කොතෙන්ටද? මෙතෙන්දී මේ මිනිස්සයාට පිහිටවීම තුළද මම පිහිටවීමටද මම මූලිකත්වය දෙන්න ඕනේ? නැත්නම් මම බොරු කියන්නේ නැහැ කියන ප්‍රතිපදාව ආරක්ෂා කර ගැනීම සඳහා මේ මිනිස්සයා බිල්ලට දීමද මම කරන්න ඕනේ කියලා ඉතින් මෙතෙන්දී මේ වගේ තැන්වලදී තියෙනවා පොඩි පරස් වීමක්. එතෙන්දී අපි නුවණින් කල්පනා කළා මේ කටයුතු කරන්න තියෙන්නේ. ඔව්. ඒක සම්මියත්ව වගේකට බාහිරින් ඒක තමයි. එතෙන්දී අපි තැන සුදුසු නෝන තමයි. අපිට නිකන් මුලින් කියන්න බෑ මෙන්න මේ හැම තැනකදීම මෙන්න මේ තියරි එක පාවිච්චි කරන්න කියලා කියන්න බෑ. අපිට අවස්ථානුකූලව තමයි එතෙන් මේ වගේ තැන්වලදී කටයුතු කරන්න වෙන්නේ. ඔව්. ඔව්.
සෙවෙන්ද වෙලාව දෙනවද?
ඔව් ඔව්. දැන්
බලන්න. සමිනවංශ මේ සක්මනේදී මුල ඉඳලා මුල කර්මස්ථානය යටිපතුළු දෙන්න දේවල් බලාගෙන ගියාම එන්න එන්න අරමුණ පැහැදිලි වුණා. හැබැයි ටික වෙලාවක් ඔහොම කරගෙන යනකොට පැය භාගයක් කරලා ඉතර ලඟ වෙද්දී ඒ අරමුණ එච්චරම දැනෙන්නේ නැහැ වගේ. අර වෙන තියෙන පිට අරමුණ වලට යන්න කැමැත්තක් තියෙනවා. ඊට පස්සේ පරයන්ගෙට ගියාට පස්සේ
නෑ එතෙන්දී හැබැයි හික්මවන්න ඕනේ. එතෙන්දී දැන් يعني අරමුණ දැන් එන්න එන්න නිකන් නීරස වෙනවා අනිවාර්යෙන්ම. දැන් මුලදී තීච්ච ඒකේ ලක්ෂණ ටික රස ටික විස්තර ටික පේන්නේ නැතුව යනවා. ඒව නිකන් බ්ලර් වෙන්න ගන්නවා. ඒ නිකන් බොඳ වෙන්න ගන්නවා. එච්චර දැන් මේ අරමුණේ රසයක් නැහැ. ඉතින් එතකොට මේකේ රස නැතුණාම හිත පිට යන්න දඟලනවා දැන්. හැබැයි එතන පිට යන්න ඉඩ දීම තුල අපි ඒ ආයෙත් නිකන් හිතට ආහාර දීමක් කරන්නේ. ඉතින් එතකොට අපි හිතට ආහාර නොදී මේකෙම චුට්ටක් මේක දැන් නීරසයි කිසිම ගැම්මක් නැහැ මේකේ විරාගී ගතියක් තියෙන ඒ විරාගයේ ඔස්සේම යන්න ඕනේ. ආයි මීට වඩා රසවත් අරමුණක් එළියෙන් හොයලා දීලා තේරුමක් නැහැ. ඔව්.
ඊට පස්සේ සමෙන් මේ පරයන්කට ගියා. ඊට පස්සේ අර මේ දැන් පස්සෙ වෙත්තේ බර කොට්ටේට යදෙන එක මේ අතපය තියෙන විදිය ගැන උනාට ඒ ගැන පොඩි සංවේදී ගමක් තිබ්බට මේ වෙන මුකුත් මරමුණක් පිරුන්නේ නැහැ. ඒ කියන්නේ මේ හුස්ම පේන්නෙත් නැහැ. මම බැලුවා මට සාමාන්‍ය නාඩි එහෙම මෙහෙනවරලේ යන එක ඒව පේන්නෙත් නැහැ. තප්පර උපරිම තුනක් ඉන්නේ නැති. ඊට පස්සේ ගලිම නින්දර වැටෙනවා. ආයි ඊට පස්සේ නැගිටලා කොන්ද හදාගෙන ආපහු එනකොට ආපහු නින්දර වැටෙනවා. ආපහු නැගිට පස්සේ ආපහු නින්ද වැටෙන හොම තමයි
නින්දට වැටීම කියන එක තමයි දැන් හදාගන්න තියෙන්නේ. හන්දවතන්දී ඇත්තම හිතට අරමුණක් දෙනවා වෙනුවට හිත බේර ගන්න පුළුවන් නම් අවදියෙන් ඉන්න පුළුවන් නම් අරමුණක් නොදී එතන තියෙන වටනකමක් ඒක අමාරුයි ඉතින් මොකද හිත දැන් සාමාන්‍යයෙන් අවදියෙන් තියෙන හිත නිකන් අවුස්සනකොට හිතන්න දැන් කාමච්ඡන්දයෙන් දැවෙනකොට රාගයෙන් දැවෙනකොට නිඳයන් නැහැ ද්වේෂයෙන් දැවෙනකොට නිඳයන් නැහැ ඊළඟට ලොකු හිතේ සැකයක් තියෙනකොට නිඳයන් නැහැ ඊළඟට හිත බාකරි වෙච්ච දෙයක් අල්ලගෙන කනගාටු වෙනකොට නිඳයන් නැහැ බෝ ඔක්කොම නැත්තම් නිඳ යනවා නේද? දැන් උතනක් තියෙන ඔන්න වගේ තත්ත්වයක්. දැන් ලොකු අරමුණක් නැහැ, ගොරෝසු අරමුණක් නැහැ. ඉතින් එතකොට මෙයා නිඳ යනවා. ඉතින් එතකොට දැන් ඔයාට හැබැයි හිතේ ඕනේ නම් මීට කලින් නිකන් ඇතුළත නිකන් විමසීමක් එහෙම කරලා තියෙනවද? වේදනාව අධ්‍යා බලලා එහෙම නැත්තම් හතගත්ත මොන හරි ධාතු ලක්ෂණ අධ්‍යා බලලා එහෙම විමසීමක් කර කර එහෙම හිටියද?
එහෙම මුකුත්
විමසීමක් වාඩි වෙලා
නෑ සෝ මේ දවස් ටිකේම ඒ වගේ තමයි උනේ. අර වාඩුණාට පස්සේ නිින්දනෝ දඩස් ගාලා
ඊට වඩා හොඳයි සක්මනට යන එකද? සක්මනේ හිමින් සක්මනේ කර කර යන්න
සක්මන් කල්ලි වෙල්ල සෝමෙන්ස පාරයන්ට ආවා.
ඒක තමයි ඒක තමයි. දැන් සක්මන ටිකක් වැඩි කරන්න, සක්මන ටිකක් වැඩිපුර ගත කරන්න. දැන් මොකද සක්මනේ තමයි ආයේ සතිය තීව්‍ර කරන්න තියෙන්නේ. දැන් අතන්දි නිින්ද යන්නේ සතියේ ප්‍රාණවත් බව මදි, සතිය තියුණු මදි. ඔයාගේ අරමුණ කියන්නේ අරමුණ සියුම් වෙච්ච තත්වයක හිත සිහියෙන් ඉන්න තරම් තාම ශක්තිමත් නැහැ. ගොරෝසු අරමුණක සිහියෙන් ඉන්න පුළුවන්. නමුත් සියුම් අරමුණක තාම සිහියෙන් ඉන්න මෙයාට බෑ. එතෙන්ද යා වැටෙනවා. එයා හිත තැඟ වෙනවා.
ස්වාමිනා කියන්නේ අරමුණක් මුකුත් මේ පේරුන්නේ නැහැ. එතකොට මොකද්ද කරන්නේ? කියන්නේ අරමුණක් නැතුව ඉන්නද?
නැහැ. ඒක තමයි මම කියන්නේ. දැන් හිතන්නකෝ. දැන් හිතන්න ගොරෝසු අරමුණක් තිබුණා. ඒක සිහියෙන් ඉන්න පුළුවන්. ඊට වඩා පොඩ්ඩක් අඩු ගොරෝසු මට්ටමකට ආවා. එතන සිහියෙන් ඉන්න පුළුවන් කියලා හිතන්නකෝ. ඊට වඩා වෙන සියුම් මට්ටමක ආවා. අපි දැන් එතන ඉන්න බැරි නම් සිහිය ඉතින් නින්දට යටව. හිතන්න මේ අරමුණක් ඇත්තෙම නැහැ කියන්නේ ඉතින් සෑහෙන සියුම් කියන තත්ත්වෙනේ. අරමුණක් සියුම් අරමුණක්වත් නැහැ. ඉතින් එතෙන්දී කොහොමද හිත නින්දට වැටෙනව? ඉතින් ඇත්තටම පුළුවන්කම ලැබෙනවා නම් ඔන්නේ නින්දට අවදි වෙන්න. කියන්නේ අරමුණ සියුම් වෙනත් අරමුණ නොපෙනී ගියත් අරමුණ නැති වුණත් ඒත් අවදියෙන් කියන මට්ටම තමයි හදන්න
තියෙන්නේ. ඒ වෙලාවෙ සම්මත වෙන සද්දයක් වේදනාවක් එහෙම එන්න පුළුවන්.
එතකොට
ඒව දිගේ යන්න
දෙන්නේ නැතුව ඉන්න ඕනේ. දැන් මෙයාට අරමුණක් නොදී ඉන්න ඕනේ. ආහාර නොදී ඉන්න ඕනේ. එතකොට හිත කොහෙද තියෙන්නේ?
හිස් තැනක වගේ
නේද? එහෙම තමයි තියන්නේ. අන්න හරි. කියන්නේ එක තැනක පිහිටලා නැහැ. එක අරමුණක බැහැගෙන නැහැ. හිත නිකන් හිතේ නිකන් සංවේදී බවක් තියෙනවා. දැනුවත් බවක් තියෙනවා. කොහෙවත් නොපිහිටි. ඉතින් ඕක හදලා ගන්න ඕනේ. ඒක පැත්තකින් අපි හිතේ ඒකාග්‍රතාවයෙන් මුලින් හදනවා. ඊට පස්සේ ඒකාග්‍රතාවය පදනම් කරගෙන අපි ප්‍රඥාවක් වඩනවා. ප්‍රඥාව හරහා මේ ටික අතහැරෙනවා. එතකොට තමයි මෙයාට හොඳ ප්‍රඥාවක් මත පදනම් වෙච්ච හිස් ස්වභාවයක්, ප්‍රඥාවක් මත පදනම් වෙච්ච අරමුණු රහිත ස්වභාවයක්, අරමුණ අතහැරපු ස්වභාවයක් එන්නේ. අපි මුලදී හැබැයි ওই தත්ත්වය ආවට එච්චර ප්‍රඥාවක් හිතේ නැති නිසා මෙයා ගිහිලා ආයි යලෙනවා. ආයිත් ගිහිලා මොකක් හරි ග්‍රහණය කරනවා. එතෙන්දි මදි ඉතින්. මොකද මේකට විවිධ පැතිවලින් අපි මේ හදන தත්වයට හිතේ ගොඩනගා ගන්න ස්වභාවයට විවිධ පැතිවලින් පෝෂණයක් දෙන්න ඕනේ. එක පැත්තකින් ප්‍රඥාවෙන් පෝෂණය දෙන්න ඕනේ. අනිත් පැත්තෙන් සමාධියකින් පෝෂණය දෙන්න ඕනේ. අනිත් පැත්තෙන් කෙලෙසුන්ගෙන් තොර தත්වයක් පැවැත්වීම කෙරෙහි පැත්තක් හිතලා පෝෂණයක් දෙන්න ඕනේ. ඊළඟට අර මේ ඉන්න නිකලස් தත්වයට වටනකමක් දීලා පෝෂණයක් දෙන්න ඕනේ. ඒ වගේ විවිධ පැතිවලින් අපි මේකේ තියෙන සාධනීය ගුණය මතු කරලා ගන්න ඕනේ. එතකොට තමයි ඉස්සරහට යන්න පුළුවන්.
ඒ වහන්සේ කිව්වා අර මුණක් නැහැ නැති වුණේ අර මේ ගෙවිල ගිය තත්වයේ කියලා වහන්සේ අදහස් කරේ.
අන්න ඒක තමයි. හැබැයි එහෙම නැතුව නිකම්ම ගියාට වැඩක් නැහැ. දැන් ආ හිතන්න මේ අරමුණ නැවත දැක දැක හිටියා. එතකොට මෙන්න අරමුණේ විපරිණාමයක් දැක්ක. ඒ තුලින් නුවණක් වැඩුණා. එතකොට අරමුණ ගෙවීමත් එක්ක නුවණකුත් ඇතිලා තියෙනවා. එතකොට මේ පැති කීපකින් ආට ලොකු මේ ගැම්මක් එනවනේ. නිකාම අරමුණ සියුම් වෙලා අපි මෙතන ප්‍රඥාව වැඩිලා නැත්තම් කියන්නේ ප්‍රඥා කම්පෝනන්ට් එක මදි. ප්‍රඥාවෙන් ලැබිච්ච අනුබලය මදි එතකොට. නමුත් ප්‍රඥානුත් හොඳ පෝෂණයක් ලැබිලා තියෙනවා, අරමුණක් දැන් නැතිලා තියෙනවා, හිතේ ඒකාග්‍රතාවයක් තියෙනවා, කෙලෙසුන් ඇත්තෙත් නැහැ. එහෙමනම් අන්න දැන්
හොඳට ඔබ වහන්සේ යෝජනා කරන මොකද්ද ක්‍රමය කියන්නේ?
මම කියන්නේ සක්මන තව ටිකක් කරන්න, සක්මනේදී තව ටිකක් සිහිය දියුණු කරගන්න. සිහිය තියුණු කරන්න, කියන්නේ තීක්ෂණ කරනවා කියලා අපි කියන්නේ. දැන් අපි ආයුධයක් මුවහත් කරන්න ඒකේ තියුණු බවක් ඇති වෙන්නේ, ෂාප්නස් එකක් ඇති වෙන්නේ. ඔන්න ෂාප් ගතිය වැඩි කරන්න ඕනේ. සතියේ ෂාප්නස් වැඩි වුණා නම් එතකොට අර සියුම් අරමුණේදී සිහියෙන් ඉන්න පුළුවන්. අරමුණ නැති වුණත් සිහියෙන් ඉන්න පුළුවන්. ඉතින් ඔකේ හැබැයි එකපාරට නම් එන්නේ නැහැ. නිින්ද යන්න පුළුවන්. ඔයා බලන්න ඕනේ නම් අර දැන් සක්මනේදී අර වගේ ෂාප් කරලා අරගෙන ආපු සතිය තමයි දැන් ඊට පස්සේ සක්මන පරයන්කට අරන් ආවේ. පරයන්කදී තරමුණ බලබලා ඉන්නවා. දන්නේම නැහැ ඔන්න අරමුණ නැති වුණා, හිත නිින්දර වැටුණා. හැබැයි නිින්දට වැටලා ඉන්න කාල පරිච්ඡේදයේ ඩියුරේෂන් එක එන්නේ අඩු වෙන්න ඕනේ. හරිනම් දැන් ඔයා ෂාප්නස් වැඩි කරනවා නම් ඒ නිින්දේ ඉන්න ඩියුරේෂන් එක අඩු වෙලා ඔයා ඒ නිින්ද යන යුගයේ දැන් සිහියෙන් ඉන්නවා කියනට එන්න ඕනේ. අරමුණක් නැහැ, හිත කොහෙදෝ පිහිටවවත් නැහැ, හැබැයි මම සිහියෙන් ඉන්නවා. වෙන දේ මොකද්ද කියලා මුලින්ම අගටම දන්නවා කියන තැනට එන්න ඕනේ.
මට දැනෙන සමෙන්දී අර ඔබ වහන්සේ එක පැත්තක් කිව්වා අර මේ අරමුණ ගෙවි ගිහිල්ලා තියෙන පැත්ත ගැන, තව පැත්තෙන් හිතෙනවා يعني ඒ වෙලාවේ සතිය නැති හින්දා අරමුණ පේන්නේ නැද්ද කියලා එහෙම පැත්තකුත් තියෙන්න
පුළුවන්. සතිය දුර්වලයි කියලා කියන්න පුළුවන්. සතිය නැති කියනට වඩා සතිය දුර්වලයි කියලා කියන්න පුළුවන්. මොකද හිතට පිහිටන්න තැනක් නැති වුණ ගමන් එයා ගිහින් නිකන් මුළු ගැන් වෙනවා. සැඟ වෙනවා. අවදිමත් ගතිය මදි. ඒකයි මේ ප්‍රශ්නේ. අවදි වෙන්නත් ඕනේ, උපාදාන නොකරන්නත් ඕනේ, කැලසුන්ගෙන් තොර වෙන්නත් ඕනේ. පතු පැති කීපයක් තියෙනවා. ඒකයි මේ පැති රාශියම ලස්සන්ට සමබර වෙලා ආවොත් තමයි අන්න යානිකම් පිපිලා තිටින්නේ. කොහෙවත් අරමුණක් උපාදාන කළත් නැහැ, කෙලස් ඇත්තෙත් නැහැ, හිතේ බයක් සැකක් එහෙමවක් ඇත්තෙත් නැහැ, එක තැනක පිහිටගෙනත් නැහැ.
නින්දයි සමාධියයි අතර වෙනස පැහැදිලිව කොහොමද?
ඔව් සමාධියේ ඉතින් ෆුල් තියෙන අවදිගතිය තියෙන අනිවාර්යම සමාධිය. කියන්නේ හිතන්න දැන් අපි පරයන්කට ගියා, පරයන්ට ගිහලා ටික වෙලාවකින් ඩිස්ක් ගලවන්න ඔලුව කඩන් ගන්නවා. ඊට පස්සේ ආයෙ විනාඩි 40කට තවත් සසයි නැගිටින්නේ. මේක නිවැරදි සමාධියක් නෙමෙයි. තේරුමක් නැහැ. මේක හිටියයි කියලා ප්‍රඥාවක් වැඩෙන්නේ නැහැ. ඒ නිසා සමාධියක් මුලදී හැදෙනකොටත් ඔයගෙන් නිදිමතයි සමාධිය අතර වගේ තැනකට තමයි යන්නේ. එකපාරටම අපිට පර්ෆෙක්ට් සමාධියක් එන්නේ නැහැ. හොඳ පියෝ සමාධියක් එන්නේ නැහැ. පස්සේ හදලා ගන්න ඕනේ හිත තනිකරම. يعني මම මේ කතා කරන්නේ තනි අරමුණේ ඉන්න සමාධියක් ගැන. එතනත් හිත ගලස්සන්ට අරමුණට බැසගත්තා. හැබැයි හොඳට මේ තමන් දන්නවා. දැන තමයි ඉන්න ඕනේ. සම්පජානෝ කියලා මම කියන්නේ දැනුවත්වමයි ඒ අරමුණේ ඉන්න ඕනේ. හැබැයි විපස්සනාවදී හැදෙනවා ඊට වඩා ගැඹුරක්. මේකත් අයින් වෙනවා. හිතන්න එහෙම. මේකත් අයින් වෙනවා. දැන් අරමුණක් ග්‍රහණය කරලත් නැහැ. ඒ දැනගෙනමයි ඉන්න ඕනේ. එතනයි. කිසිම තැනක සතියෙන් loss වීමක් නැහැ. එතන සතිය කියනවට වඩා එහාට යනකොට සතිය කියන දේ අපි සාමාන්‍යයෙන් මුලදී කතා කරන සතිය F නිකන් දඟලලා ගන්න සතියක්නේ. පස්සේ එහෙම එකක් නැහැ. හිතේ තියෙන නිකන් හුදු දැනුවත් බවක්. නිකන් pure awareness එකක්. ඔන්න ඒ හුදු දැනුවත් බව සහිතවම තමයි ඊට පස්සේ ඉන්න ඕනේ. නැතුව මේ දැනුවත් නැති කොහෙදෝ නිකන් ගිහිලා loss වෙච්ච එහෙම එකක් නෙමෙයි. මේ කතා කරන්නේ ගිහිලා නිකන් ඔහෙ වැටුණ ගමන් කොහෙද හිටියා, බෙල්ලත් කැඩලා දෙවුණා, පය බායට පස්සේ ඔන්න බෙල්ල කෙලින් වුණා. එතන තේරුමක් ඇති සමාධියක් නෙමෙයි. හොඳයි, එහෙනම් අපි සමාප්ත කරමුද? එහෙනම් පහලත් එහෙනම් වැඩක් තියෙන නිසා එහෙනම් අද අපේ කටයුත්ත මෙතනින් සමාර කරමු. ඉතින් මං ධම්මසුබද්ද සායනහතට කතා කරනවා, මතක් කරනවා, පුණ්‍යානුමෝදනා කරන්න කියලා.
නෑ අවසරයි ස්වාමීන් වහන්සේ. අද මම හිතන්නේ මාසයකට විතර පස්සේ සඳහන් වෙන විදිහට නම් මේ සෙන්සුරාද සාකච්ඡාව නැවතවතාවක් අපි පෙරැත්තුවා. ඉතින් මේ විදිහට ධර්මයේ සාකච්ඡා කිරීම හරහා අපි සියලු දෙනා විසින්ම යම් පුණ්‍ය කර්මයක් රැස් කරගත්තා නම් ඒ සියලුම පුණ්‍ය කර්මයන් අපි සියලුම දෙනාටමත්, ඒ වගේම මේ සංසාර ගමනේ තවමත් පින් බලාපොරොත්තු වෙන් පින් ලබාගත හැකි යම් සත්ව කොට්ටාශයක් ඉන්නෝ නම් ඒ සියලුම දෙනාමත් සතුට සිතින් අනුමෝදන් වෙත්වා. සියලුම දෙනාටම නිර්වාණ අවබෝධය සඳහාම මේ සියලුම පින් එකලෙසම හේතු වාසනා වේවායි කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි ගාථා කියලා දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. එත්තාවතාචං අම්හිහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ